ශ්‍රද්ධා සම්පන්න පින්වත්තුන් කල්පනා කර ගන්න ඕනේ අද දවසේ මේ විහාරස්ථානයට ආවේ මේ ගෙවල් දොරවල් කටයුතු කාරණා තිබුණත් හැම දෙයක්ම පැත්තකින් තබලා මේ බුදුරජාණන් වහන්සේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ ධර්මාර්ගයේ හැසිරෙන්න ඕනේ කියන අදහසින් නිසා අද දවසේදී හැම දිනාම බුදුන් තරමේ හිත කය වචනයකින් තුන්දර සංවර කරගෙන ඒ ධර්මානුධර්ම ප්‍රතිපදියේම හැතරෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහාම සිත්‍යම් කරන්නට ඕනේ. මම සාමාන්‍ය කෙටියෙන් අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන් ටික වැඩසටහන මතක් කරන්නම්. උදේ කාලේදී බෝධරට මතක් කරන්නේ දැන් අපි භාවනා කරනවා කියලා නැත්නම් නිවන් දකින්න කියලා අපි මේ මොකද්ද කරන්න හදන්නේ කියන කාරණාව ඉස්සෙල්ලා පොඩ්ඩක් මම පැහැදිලි කරනවා. නැත්නම් අපි කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය ගැන සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මතාවය ගැන ඉස්සෙල්ලා මතක් කරනවා. මතක් කරලා ඒ සම්මා දිට්ඨිය නැත්නම් ඒ නිවැරදි දැකීම අපි තුල ඇති කරගන්න තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව තියෙන්නේ කියලා. ඒ ත්‍රි ශික්ෂාව තියෙන මෙන්න මේ දැකීම නිවැරදි කරගන්න, දැකීම නිවැරදි වුණාම වැරදි දැකීම මත අපු දුකෙන් අපිව මිදෙනවා කියන දර්ශනය ගැන තේරෙන විදිහට ප්‍රතිපදාව ගැන හැගෙන විදිහට උදේ වරේ මම දහම් කරුණු කියලා දෙනවා. ඊට පස්සේ දවල්ට දානෙන් පස්සේ අපෝ එකට විතර දෙක දෙකමාර තුන විතරනකම් තමන්ට අවශ්‍ය වුණු ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ප්‍රශ්න ගැටළු निराකරණය කරගන්න පුළුවන්. තුන්ට තුනමාර විතර මේ භාවනාවට අදාළ ප්‍රශ්න ගැටළු නැත්නම් භාවනා කරන්න හැටි ගැන අපි ටිකක් කතා බහ කරනවා, ඉගෙන ගන්නවා. මෙතනදී උදේ කාලේ නම් මම සම්පූර්ණ යොමු කරන්නේ අපිට මොන හරි දෙයක් කිරීම නෙමෙයි කරන්න ඕනේ, මොකක්ද කරන්න ඕනේ කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. විශේෂයෙන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගැඹුරු ධර්මතාවයක් ඥානයේ ධර්මයේ තතු පැහැදිලි කරලා දෙන්න තමයි මම උහතරට උත්සාහවත් වෙන්නේ. ඒ නිසා අපි ඉගෙන ටිකක් පොඩ්ඩක් කතා කරමු. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඒකට එක මාර්ගයක්. මාර්ගයක් නම් යන්න තියෙන්නේ. ඒකට ඇස් තියෙන කෙනෙකුට නෙමෙයි, ඇස් නැති අයට නෙමෙයි, ඇස් තියෙන අයට. ඊට පස්සේ කොතනද කියලා දැනගත්ත කෙනෙකුට ඉබේම මාර්ගය කියලා එකක් එන්නේ නැතන නැතුව කොහාටද යන්නේ කියන කාරණාවට සාපේක්ෂවයි මාර්ගය කියන කේ දෙන්නේ. මට යන්න ඕනේ මෙල්බර්න් වලටද නැතිනම් සිඩ්නි වලටද කියන කොහාටද ඉලක්කපතක් තියෙනවනේ, අරමුණක් තියෙනවනේ. ඊට පස්සේ එතෙන්ට සාපේක්ෂව තමයි මාර්ගය කියන එක යොමු වෙන්නේ. ඉතින් දැන් අපිට යන්න ඕනේ තැන මොකද්ද කියන කාරණාව නැතුව අපි පාරකට බහලා ගියොත් ඒකට කියන්නේ හිස හැරුණා තේ යනවා. ඉතින් හම්බෙන පාරවල් වලින් හැරි යනවා. කවුරු හරි කියන පාරවල් වලින් යන්න වෙනවා. කවදාවත් සම්පූර්ණ වෙන ඉලක්කයක් නැහැ. දැන් මේ පින්වත්තුන් ගෙදර ඉඳන් එන්නේ ඉස්සෙල්ලා කියන්නේ පන්සලටයි කියලා ඉස්සෙල්ලා ඉලක්කය තිබ්බේ. ගෙදර ඉඳන්ම තමයි පන්සලටයි කියන අදහස යන්න ඕනේ තැන නිශ්චය කරගත්තේ. ඊට එහෙම තැනක් තිබුණ හින්දා ඕගලන්ට ඒකට පාරක් තිබුණා. මගදී පාරවල් ගොඩාක් හම්බ වෙන්නේ නැති. හම්බුනට ඒවැය ගියේ නැහැ. පාරවල් නැතුව නෙමෙයි, දන්නව මේක අදාළ නැහැ. හම්බෙන තියෙන ලෝකේ පාරවල් දෙන පමණකින් කියන පමණකින් ඔක්කොම ගියු කවදාත් මේක කරන්න බෑ. එතකොට ඒක ඔයගොල්ලෝ සාර්ථක කරගන්න පුරවගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ තැනක් දන්නවා. ඒකට අදාළ පාරක් දන්නවා. නමුත් නොගිය තව පාරවල් නැති හින්දා නෙමෙයි. තව පාරවල් ලෝකේ නොදුන්න හින්දා නෙමෙයි. පෙන්වෙ නැති හින්දා නෙමෙයි පෙන්නවා. මොකතරම් බෝඩ් ගහලා තියෙනවා මෙහාට යන්න මෙහාට යන්න මෙහාට යන්න කියලා. නමුත් අපි දන්නවා, ඕගොල්ලෝ දන්නවා ඉස්සෙල්ලා යන්න ඕනේ තැන. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. වෙරිලා ඔගලන්ට පන්සලට යන්න ඕනේ කියලා කොහාට හරි යන්න ඕනේ කියලා ඉලක්කයක් නැත්ත. නැත්තම් මම පොඩ්ඩක් එළියට ගිහලා ආපහු වෙනවා කියලා තම ආපහු තමන් ඉන්න තැනවත් ඉලක්ක වෙලා නැත්තම්. ඔගල මොකද කරේ එළියට බැස්සහම දැන් තැනක් නැහැ. මේ පාරේ යන්න අහු වෙනවා. ඊට පස්සේ තව පාරක් එනකොට ඒක ටිකක් දුර යනකොට වෙන පාරක් මේකේ යන්න. කියලා ඕගොල්ලෝ පාරවල් හැරි හැරි යයි. හම්බෙන පාරවල් ගනේ. කරන්නේ මොකද්ද? මොකක් කරන්නද හදන්නේ? කොහාටද යන්නේ කියන එක ඕගොල්ලන්ටවත් හිතා ගන්නවත් බැරි. ජීවිතේ කරන්න වැඩක් තියේ, පාරක් තියේයි, හැබැයි පිරෙන දවසක් නැහැ. ඉවර වෙන දවසක් නැහැ. හැමදාම යවිදින්ද වේ ඕගොල්ලන්ට පාර. එහෙනම් හොඳට තේරුම් ගන්න ඉස්සෙල්ලා පාරවල් ලෝකේ තියෙනවා, පාරවල් ලැබෙනවා. නමුත් පාරවල් තියෙන එකෙන් තිබුණු පාරවල් හම්බෙච්ච පමණට දුන්න පමණට ලැබෙන පමණට ජයම නෙමෙයි කරන්න ඕනේ. ඉස්සෙල්ලා හරියට නිශ්චය කරගන්න ඕනේ, විනිශ්චය කරගන්න ඕනේ අපි කරන්න ඕනේ මොකද්ද කියන කාරණාව. නැත්තම් යන්න ඕනේ තැන, ඊට පස්සේ යන්න. අපි එහෙම නැතුව යන්න ඕනේ තැන නැතුව එළියට බහලා යන අයට කියන පිස්ස වගේ යනවා කියලා. පිස්සු ඇත්තට තේරුමක් නැහැ. හිස හැරුණු වතේ යනවා කියලා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම අපි තේරුම් කරගන්න ඕනේ මම කියන්නේ අපි මේ මොකද්ද කරන්න හදන්නේ, මොකටද කරන්නේ කියන කාරණා. අපි කරන හැම දෙයක් අරඹයාම ඥාන දර්ශනයක් අපිට තියෙනවා. ගමනක් යන ඉස්සෙල්ලා මං කී ඉස්සෙල්ලා ඉලක්කපතක් තියෙනවා. අන්නේ ඉලක්කපත ඇති කරගන්න නැත්නම් ඉදිරියෙන් ඉලක්කපත තියන්න ඕන නම් ඒ පිළිබඳ දැනුම ඇති වෙන්න තමයි මම මේ හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ලා මම කියන්නේ. එහෙම නැතුව තේරුමක් නැහැ කියන්නේ. මේ දහමෙදිත් එහෙමයි. හරියටම කරන්න ඕනේ මොකද්ද? යන්න ඕනේ කොතෙන්ටද? කියන ටික නොදන්නවා වුණොත් නැත්තම් නිවන කියන එක මෙන්න මේකයි කියලා අපි දැනගත්තේ නැත්තම් නොදන්නවා වුණොත් අපිට යන්න ඕනේ තැන දැනගත්තේ නැත්තම් අපි මොකද කරන්නේ? දැන් ඉලක්කයක් නැහැ. නිවන ගැන දන්නවා. හරියට ජනපද කල්යන්න හොයනවා වගේ අපි දන්නේ. ඒ කියන්නේ එක්තරා පුරුෂෙක් කියනවා මේ නගරේ ඉන්න ජනපද කල්යාණයට මම කැමතියි, ජනපද කල්යාණේ මට ඕන කියනවා. හරි, ඔබ කියන්නේ ජනපද කල්යාණේ කොහෙද ඉන්නේ, කොතනද ඉන්නේ, මොකද්ද යාගේ නම, කොහෙද ඉන්නේ දන්නේ, කොතනද ඉන්නේ ඒකත් දන්නේ, මොන ගමේද ඉන්නේ ඒකත් දන්නේ, මොන නගරද ඉන්නේ ඒකත් දන්නේ, එතකොට මොකද යාගේ නම ඒකත් දන්නේ, වාසගම මොකද ඒකත් දන්නේ. එහෙනම් ඔබ කැමති වෙලා තියෙන්නේ ජනපද කල්යන්නේ කොහෙද ඒකත් දන්නේ. නමුත් කැමති ජනපද කල්යන්නට ලිපිනෙකුත් නැහැ, ඉන්න තැනකුත් නැහැ. කවදා මේ පුරුෂයාගේ නිකම් වචනයක් විතරයි. ලෝකේ නිවන කියන එක දකින්න ඔය වගේ හරියට ජනපද කල්යන්නට කැමති. බුදුහාමුදුරෝ දේශනා කරන මේ ලෝකේ හරියට ජනපද කල්යන්නට කැමති වෙනවා. ඒ වගේ දැන් එයා කැමතින ජනපද කල්යاني ලබා ගන්න ඉතින් පුළුවන් වෙන්නේ. අහවල් නගරේ, අහවල් ගමේ, අහවල් ගෙදරේ ඉන්නේ යාගේ නම මේකයි, මෙන්න මෙහෙමයි, දිමව්පිය මෙහෙමයි කියනවත් දැනගත්තොත් නේ. එහෙම මුකුත්ම නැහැ. දැන් ජනපද කල්යاني කැමති. ඒ වගේ නිවන කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ දර්ශනේ තියෙනකොට මෙන්න මේ දේ වෙනවා. මෙන්න මෙහෙම වුණාමයි වෙන්නේ. ඒ සඳහා මෙහෙම කළ යුතුයි කියලා විස්තර ටික තියෙනවා. නෑ ඒ මොකුත් නෑ. දැන් නිවන ඕනේ ඔක්කොම. නිවන හොයන්නේ ජනපද කල්යන් හොයන්නේ මේ. හැබැයි යාගේ අම්මා කවුද තාත්තා කවුද කොහෙද ඉන්නේ මොකුත් නෑ. ඒ වගේ ජනපද කල්යන වෙනවා වගේ අද ලෝකෙ හැම කෙනෙකු නිවන් දකින්න උත්සාහවත් වෙනවා. ඕගොල්ලෝ මොනවද කරන්නේ? ඇයි සිල් ගන්න? ඇයි බහම නිවන් දකින්න? හරි. ඉතින් දැන් නිවන් දකින්න භාවනා කරනවා. පාර යනවා කොහෙද යන්නේ? දැන් මේ නිවන් දකින්න. දැන් හරියට අදහස කිව්ව දැන් අපි කොහෙද යන්නේ? ආ මෙල්බන් නගරයට යන්න ඕනේ. දැන් මේ පාරේ යනවද කොහෙද යන්නේ? කොහකටද පාරේ? එහෙම මොකුත් නැහැ. මොනවාරි පාරක යනවා. ඉතින් මෙතනදී ජනපද කල්යාණිය හොයන විදිහට නෙමෙයි නිවන් දකින්න තියෙන්නේ. ඒ කියන්නේ ඉස්ලාම තේරුම් ගන්න ඕනේ. ඉස්ලාම තේරුම් ගන්න ඕනේ හොඳට. නිවන කියන්නේ මොකද්ද? නිවීම කියන්නේ මොකද්ද? ඒක ඇති වෙන්නේ කොහොමද? මොන වගේ පදනමක් මතද? මොන වගේ මානසික මට්ටමක් ඇති කරගත්තාම හොඳට ඉස්සෙල්ලා ඒකේ අර්ථය තේරුම් ගන්න, ඉලක්කය ගැන පැහැදිලි කරගන්න, ඒ ඉලක්කය හඳුනගන්න වටපිටාව ගැන තේරුම් ගන්න. තේරුම් අරගෙන ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා පුරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඕගලන්ට වෙයි හැරෙන පාරකින් යන්න. ඒ කියන්නේ දැන් එහෙම මුකුත් නැහැ, ඉලක්කයක් නැහැ. නිවන කියලා එකක් ගන්න ඕනේ. නිවන ජනපද කල්යاني ඕනේ. කෙනෙක් කියනවා ආ මේ පාරෙන් ගියාම ජනපද කල්යاني හම්බ වෙනවා යනවා. තව ටිකක් නැහැ අර පාරෙන් යන්නකො ජනපද කල්යاني හම්බ වෙනවා කියලා. ඇයි? අපි ජීවිතේ තියෙන්නේ ඉලක්කයක් නැති තැනක. ඉතින් හරියට පාරක් නැති කෙනෙක් පාර කියන එකත් ප්‍රශ්නයක් නේ. ඉතින් දැන් අපිට වෙනවා දැන් කීයේ ඉලක්කයක් නැති වුණාම හිත අරමුණට යන්න වෙනවා. හම්බෙන පාරවල් වලින් යන්න වෙනවා වගේ. කෙනෙක් බන කියනවා මෙන්න මේකයි නිවනට මඟ. ඔන්න දැන් ඒ පාර යනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ දැන් මෙන්න මෙහෙම කළාම නිවන් දකින්න පුළුවන් නැත්තම් හරි. ඔන්න දැන් ඒ පාර යනවා. ඊට පස්සේ කියනවා නෑ මෙන්න මේ විදිහට හිතන්න, මේ විදිහට කරන්න, මෙන්න මෙහෙම අදිස්ත්‍යන කරන්න, මෙහෙම කරන්න, එහෙම කරන්න. හරි. දැන් ඕගොල්ලෝ කියන විදිහට එහාට යනවා, මෙහාට යනවා, එහාට යනවා, මෙහාට යනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඉලක්කයක් නැහැ. තැනක් නැහැ. පාරවල් ගොඩායි. දැන් ඉලක්කයක් නැති හින්දා හම්බෙන පාරේ හැරෙනවා. ඔය වෙලා තියෙන එක. ඔය ගෙදරින් ඉඳන් එළියට බහිනකොට ඉලක්කයක් නැතුව එළියට බහලා. ඒකයි. ඔකට කියන්නේ හිස හැරුණු වතේ යනවා කියලා. මේ ධහමෙත් එහෙමයි. ඔකට කියන්නේ හිස හැරුණු වතේ යනවා. එයාගේ ජීවිතේට යාවත් දන්නේ නැති තීරණයක්. එයාවත් දන්නේ යන්නේ කොහෙද කියලා. අනුන් තමයි එයාව අරගෙන යන්නේ. දැන් මං හම්බුණා, මම තමයි මේ වෙලාවට අරගෙන යන්නේ. මම ඉතින් කියලා දෙනවා. ඊට පස්සේ මේ ස්ථිරයක් නැහැ. මේකේ මුකුත් අමුතුවෙන් ගන්න එකක් නැහැ. මේ තන තව කවුරු හරි කෙනෙක් ඉඳගත්, ඊට පස්සේ එයා තමයි අරගෙන යන්නේ. ඊට පස්සේ තව කෙනෙක් ගත්තොත් එයා තමයි අරගෙන යන්නේ. හැම වෙලාවෙම අනුන් අතේ තමයි තියෙන්නේ. ඒ තමන්ගේ ජීවිතයේට ඥාන දර්ශනයක් ඒව මුකුත් නැහැ. හැමදාම ওই විදිහට තමයි කරන්නේ. නමුත් ඕක නෙමෙයි අපි කරන්න ඕනේ. ඉස්සෙල්ලාම දහම තේරුම් ගන්න ඕනේ, විනිශ්චය කර ගන්න ඕනේ, නිශ්චය කර ගන්න. අපි හරියට මොකද්ද කළ යුත්තේ? කොන්ද කෙලින් ඇතුව කියන්න මොකද්ද කළ යුත්තේ කියන එකක් තියෙන්න ඕනේ. කොන්ද පණ ඇතුව කෙලින් ඇතුව. ඊට පස්සේ දන්නවා අපි කවුරු මොන දෙයක් කිව්වත්, ඒ කියන්නේ පාරවල් ගොඩක් තියෙනවා. දැන් අපි දන්නවා හරි පන්සලට යන්න ඕනේ මට. කිසි සැකයක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට කමන්නේ කොච්චර පාරවල් තිබුණාද. පාරවල් ලෝකේ නැතුව නෙමෙයි, එක එක්කෙනා කැමති එක එක තැන් පාරවල් තියෙනවා. ඒ පාරවල් අතහැරලා අදාළ තැනට එන්න පුළුවන්. ඒ වගේ හරියටම කරන්න ඕනේ මොකද්ද කියලා එක දැනකින් හරි අපි තේරුම් ගත්තාම ප්‍රශ්නයක් නෑ. අපි ආයෙක ඇගහන්න ඕනේ නෑ. අපි අනිත් ඒවා වැරදි, අනිත් පාරවල් වැරදි. මම හිතාගෙන ඉන්න තැනට සාපේක්ෂව අනිත් පාරවල් වැරදි වෙන්න පුළුවන්. නමුත් මට ඒක වැදගත් නැහැ. මම ඒක යන්නේ නැති හින්දා ඒ පාරවල් ඒ අයිට වැරදි නැතුව ඇතිනේ. අපි හිතාගෙන ඉන්න පන්සලට එන තැනට සාපේක්ෂව ඒ පාරවල් වැරදි වුණාට ඒ ගම් වලට ඒ නගර වලට සාපේක්ෂව ඒ පාර වැරදි නැහැ. ඒ පාර හරි. ඒක තමයි අපි ඒකට තර්ක කරන්න ඕනේ. එක එක්කෙනා එක එක දේවල් කියනකොට අපි ඒව වැරදි කියලා තර්ක කරන්න ඕනේ. අපිට අදාළකේ අපි යන්නේ ඒ තැන් වලට. ඒවා හරි හින්දායි ඒ තැන් වලින් ඒ පාරවල් පෙන්නන්නේ. එහෙනම් ඒකෙදි අපි මෙතෙන්ට යන පාරේ ඉඳගෙන මෙතන ඕනකම ඉඳගෙන අරවට කෑ ගහන්න ඕනේ. එහෙනම් අපි තේරුම් ගමු හරි එක මොකද්ද කියලා. එතින් මම බලාපොරොත්තු වෙන පොඩ්ඩක් ඇත්තටම ලෝකේ මොනවාම හරි දෙයක් කරමින් දඟලන පුදුම විදියට. නමුත් අපි තේරුම් කරගමු ටිකක් අද දවසේදී ඇත්තටම අපි මොකද්ද කළ යුත්තේ. එන කාරණා ඒ ගැන පොඩ්ඩක් මම මතක් කරනම් මේ පෞද්ගලික අදහස් වලින් කිසිම දෙයකින් තොරව සම්පූර්ණ පිටකේ තුලින් මොකද බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණත් අනුකම්පාවෙන්ම මේ ලෝකයට මග කියලා දෙන්න කියලා ලෝකෙට හැමදාම වර්ධුනේ මග අපහසු එකම දේ තමයි මග නිවැරදි කර ගැනීම ඊට පස්සේ මාර්ගය ලැබුණොත් යනවා කියන එක අමාරුවක් නෑ ඒ කියන්නේ කවදා හරි දවසක යනවා මග කියන එක ලෝකේ බලන්න කොච්චර පාරවල් තියෙනවද ඔය පාරවල් අතරින් තමන්ගේ නිවහනටම ගෙදෙට්ටම යන පාර හරියටම තෝරගන්නවා කියන එක ලේසි නෑ නැත්නම් යන්න ඕනේ තැනම තෝරගන්නවා කියන එක ලේසි නෑ ඒක ඉතින් අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු මෙතනදී බුදුරජාණන් වහන්සේ දර්ශනයක් දේශනා කළේ මෙන්න මේ දර්ශනේ ඉස්සෙල්ලා තේරුම් කරගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දර්ශනේ යම් කිසි කෙනෙක් දැක්කොත් සහ අස්සදස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා බවන්ත. ඒ දර්ශනේ දැකීමත් හා සමගම තයස්ස ධම්මා ජහිතා බවන්ත ධර්මතා තුනක් දුර වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡාංච සීලබ්බතං වාපිය දච්චිතංච. ඒ දහම ඔගොල්ලෝ යන තැන හරියට දැක්කොත් දැනගත්තොත් දේ දැන ගැනීමත් එක්කම මේ ධර්මතා ටික දුර වෙනවා. එතකොට අපි හිතාගෙන ඉන්නවට වඩා ඒ දැකීම ටිකක් එතකොට දේශිපස්ස එකක් නෙමෙයි. තයසු ධම්ම ජහිතවන් ධර්මතා තුනක් දුර වෙන සක්කායදී විචිකිච්ඡා සිල්ලබ්බත තමා. එතකොට එයා චතුපාය හිච වෙපොන්ත සතරපාය මෙදුනා චචබිටානානි අබබෝකතුන් ධර්මතා හයක් කරන්ට අබහුවේ. කියන උන්වේ කාරණා ටික උපයගතින් වෙනවා. බලමු අපි මේ දර්ශනය කියන එක දකින්න දැන්ට ඕනේ අපිට. මොකද එතනින් පස්සේ දැක්කහම Taman දන්නවා බය නැතුව යන්න පරපත්‍ය රහිත යනිතයි උපකාරයක් වුණ යන්න පුළුවන්. දකින්නවා කියන තැනට එන්නයි අමාරු එතෙන්ටයි අවශ්‍ය. එතෙන්ට නිකම් බෑ. ධර්මතා හතරක් ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුර ඕනේ. ඒ නිවැරදිව ඒ තැනේ ලිපිනේ අහගන්න ඕනේ. කෙන සද්ධර්ම ශ්‍රවණය වෙන ඊට පස්සේ යෝනිසෝ මනසිකාරී ඊට අනුව හිතන දුන්නේ ධර්මාන ධර්ම ප්‍රතිපත්ති කියන හතර. ඒ කියන්නේ අනිත් කෙනෙක්ගේ නිවැරදිව තැන අහගන්න ඕනේ ඊට අනුව තමයි යන්න ඕනේ. එහෙම වුණාමයි දැක ගන්න පුළුවන්. නිර්වන් කියලා එකක් තියෙනවා. ඔගොල්ලෝ කවදාවත් දන්නේ නැත්නම් කල්යාණ කෙනෙකුගෙන් වචනේ අහගන්න වෙනවා. නිර්වන් කියලා නගරයක් තියෙන එකට යන්නේ මෙහෙමයි කියලා. තැනයි පාරයි අහගන්න වෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ මොකද කරන්න වෙන්නේ? දෙයනවා. උත්සාහයෙන් ගිහම දකින්න පුළුවන් වෙනවා. එතකොට ඒ දැනගත් එක දකින්න නම් මේ ධර්මතා ටික තමන්ගේ සහ අනුන්ගේ කියන කොටස් ටික පිරෙන්න ඕනේ. මේ වගේ මේ ධර්මය දැනගන්න ඕනේ ඉස්සෙල්ලා දැනගත් එක දකින්න තමයි සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. අපි දැන් මොකද්ද ඒ දකින්න ඕනේ දර්ශනය කියන එක අරගමු. ඒ දර්ශනයට තමයි නිවන් දකිනවා කියලා කියන්නේ මේ ශාසනය. ඒ දැකීමට තමයි ඒ දර්ශනයට ඒ දැකීමට ඒ දැකීමෙන්ම තමන් ආශ්‍රයෙන් මිදෙනවා. කෙලසුන්ගෙන් මිදෙනවා. ජාති ජරා මර ශෝක පරිද දුක් දෝමන සුපායයන්ගෙන් මිදෙනවා. ඒ දැකීම. එතකොට ඒ දැකීමයි අවශ්‍ය. ඒ දර්ශනයයි අවශ්‍ය. අපි ඒකන මෙහෙම කිව්වොත් මම එක සූත්‍රයක අනුසාරයෙන් විස්තර කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියප්ති ධර්මයේ තියෙන සංයුත්තනිකයි රෝහිතස්ස කියලා සූත්‍රය. මෙන්න මේ රෝහිතස්ස කියන සූත්‍රයේ තියෙනවා කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි. රෝහිතස්ස මේ සංඥා සහිත මනස සහිත බම්බයක් මොන ශරීරය තුල මම ලෝකයේද පනවන ලෝක සමුදේත පනවන ලෝකේ නිරෝධිත පනවන ලෝක නිරෝධ ගාමනේ පටිපදාවද පනවමි කියලා. මේ සූත්‍රයේ දේශනා කරන්න මූලික උන්නේ බුදුරජාන් වහන්සේ සගත්නෝර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා රාත්‍රියක රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිටිය එකත් පසක ඉන්නකොට මේ රෝහිතස්ස කියන දෙවියෝ කියනවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශාසනයේදී මම මහත් එර්ධිය ඇති මහත් අභිඥා ඇති රෝහිතස්ස කියන කෘෂිවරයෙක් ඒ මට පුළුවන් ඒ කියන්නේ මට පංච අභිඥා අට සමාපත්ත තිබුණා භාග්‍යවතුන් වහන්සේ මට පුළුවන්කම තිබුණා මේ පාගමනින් පාදයෙන් ගියත් එක කකුලක් ඔසවල ඊගාව කකුල තියන්න යුදුන් 100ක් ඇතින් යුදුනක් කියන්නේ හැතැම්ම 16ක් එතකොට යුදුන් 100ක් කියනකොට හැතැම්ම 1600ක් එතකොට හැතැම්ම 1600ක් දුරින් ඊගාව අඩිය තිබ්බයි භාග්‍යවතුන් වහන්සේ මම මොකද කළේ මේ ලෝකයේ කෙලවරක් හොයන්න ඕනේ මේ විශ්වයේ කෙලවරක් හොයන්න ඕනේ කියන අදහස ඇතුව මම ලෝකයේ කෙලවරක් හොයන්න ගියා මට අතරම් වේගෙන් ඈතින් අඩි කියලා යන්න පුළුවන් කමක් තිබුණා ඒ මම මේ ලෝකයේ කෙලවරක් හොයන්න ගියා ගිහිල්ලා ලෝකයේ කෙලවරක් දකින්න බැරුවම මං කලුරිය කළා ඉතින් එහෙම කලුරිය කළා නොපිරුම් දැන මම මේ බ්‍රහ්ම ලෝකේ හිටියේ භාගතුනන්ත මේ ලෝකේ කෙලවර දකින්න කොහොමද ලෝකේ කෙලවරට යන්නේ කියලා රෝහිතස්ස කියන දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස පාගමනින් ගිහිලා ලෝකේ කෙලවරක් කරන්න පුළුවන් කියලා මම කියන්නේ ලෝකේ කෙලවරක් දකින්න බෑ පාගමනින් ගිහිල්ලා ඒක අපිට නිකන් තේරෙනවා පාගමන කියනකොට මේ කයේ හැකියාවෙන් යෑම ඒකේ නිර්වචනය වෙන්නේ කකුල් දෙකෙන් හරි කයේ හැකියාවෙන් කියන්නේ මේ කය උදව් කරගෙන මේ ඇහැ උදව් කරගෙන බලන අහන කියන කුමන හෝ මට්ටමකින් ලෝකේ කෙලවර දකින්න බෑ කියන එක දැන් ඒක අපිට තේරෙනවා බලන්න වර්තමානයේ රුසියා ඇමරිකා වගේ රටවල් වල ආලෝක වර්ෂ සමහරට 500 ගණන් යනවා 500 ගණන් මම හිතන්නවත් මේ දුරේක්ෂ හදලා තියෙනවා කෙලවරක් නැතුව බලන්න නමුත් ඒද බෑර අඟදීව කිලි පෙන්නවා අර හබල් කියලා දුරේක්ෂයක් හදලා තිබුණා ඒ දුරේක්ෂේ ගත්ත ඡායාරූප ඒ කැමරාවත් ආලෝක වර්ෂ ගානක් ගිලින ගානක් ගිහිල්ලා ඒකේ දුරට යන්න දරුව ඡායාව ගන්න දරුව කැමරාව පවා අපහු වෙනවා පේනවා ඊට පස්සේ ඉතින් ලෝකේ කෙලවරක් අන්තිමට ඒගොල්ලෝ කියනවා අවුරුදු 10ක් එකතු වෙලා මේ කොච්චරද පිටසක් එක තමයි මේ කැමරාව හදලා තියෙන්නේ හදලා මේක තේරුමක් නෑ අය හදලා වැඩක් නෑ කියන තැනට ඒගොල්ලන්ටත් එන්න වෙලා. ඉතින් ඒ තමයි ලෝකේ කෙලවර දකින්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. මේ විශ්වයේ කෙලවර දකින්න බෑ. පාගමනින් ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාගමනින් ගිහිල්ලා ලෝකේ කෙලවර දකින්න බෑ. හැබැයි ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නෑ. ලෝකේ කෙලවරකට ගියොත් තමයි දුක් කෙලවර කරන්නත් පුළුවන්. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝහිතස්ස ඇහැ ලෝකේ කෙරවලයි රූපේ ලෝකේ කෙරවලයි කන ලෝකේ කෙරවලයි ශබ්දේ ලෝකේ කෙරවලයි නාසයේ ලෝකේ කෙරවලයි ගන්ධේ ලෝකේ කෙරවලයි දිව ලෝකේ කෙරවලයි රස ලෝකේ කෙරවලයි කාය ලෝකේ කෙරවලයි පුට්ටබ්බේ ලෝකේ කෙරවලයි මනස ලෝකේ කෙරවලයි ධර්මාරමණ ලෝකේ කෙරවලයි කියලා ලෝකේ කෙලවර පෙන්වනවා ඒ ටික පෙන්නලා ඉවරලා වචනයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ තමයි මම අර මුලින් මතක් කළේ රෝහිතස්ස සංඥා සහිත මනස සහිත මේ බඹයක් වමන ශරීරය තුලින්ම ලෝකයක් ලෝක ඇතිවීමත් ලෝක නැතිවීමත් නැති කරන මගක් පනවමේ කියලා පෙන්වනවා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පෙන්වනවා සම්මා දිට්ඨි. කෙනෙකුට ඕගලන්ට පුළුවන් නම් සම්මා දිට්ඨි ඔන්න ඔය දර්ශනේ දකින්න දෙන්න ගන්න. ඔය දර්ශනේ දකින්න දෙන්න ගන්න ඔය දර්ශනය කියනක උපදවා ගන්න. ඕක වුණත් ඔයගලගේ ජීවිතයේ දැකීමත් අපෝ දර්ශනය ගන්නව නෙමෙයි, දර්ශනය ගන්නකොට දර්ශනය අනික ගන්න එක අනික. ඔය මට්ටම වුණත් අපේ දර්ශනය අපේ දැකීම අපි මෙදෙනවා සතරෙන්. හරි අපි ඒක බලමු. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තැන බඹයක් පමණ ශරීරයෙන් ලෝකේ පනවමු කියලා. දැන් මෙතනදී ඔය ටික පෙන්වුවට අපි දිහා බලන්න අපි වහලා තියෙනවා. අපි හැම කෙනෙකුටම ලෝකය කියන එක බලන්න අපි දන්නවා ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ටික නම් බබ්බයක් පමණ ශරීරයෙන් කියලා කිසිසකයක් නෑ පිළිගන්නවා අපි. අපිට තේරෙනවා චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගහන විඤ්ඤාණ ජීව විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ මේවා කිසිසකයක් නෑ, තර්කයක් නෑ, වාදයක් නෑ පිළිගන්නවා බබ්බයක් පමණ ශරීරයෙන්. රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඔය ටික නම් පිළිගන්න බෑ අපිට, පිළිගන්නේ නෑ අපි බබ්බයක් පමණ ශරීරයෙන්. එහේ අපි මේ ශරීරයෙන් කොහොමද මේ රූපේ දකින්නේ නේද? එතකොට ප්‍රශ්නේ දැන් බුදුහාමුදුරුවන්ගේ පෙන්නපු ඔය වචනේ වැරදි. එහෙම නැත්නම් අපිට පේන දේ වැරදිද? දැන් සංදියක් තියෙන ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකයේ බඹයක් වගේ ශරීරයෙන් පනවමි කියලා. ලෝකය කියන්නේ මොකද්ද කියලා අහුවහම ඇහැ ලෝකයයි රූපේ ලෝකයයි චක්කු විඤ්ඤාණේ ලෝකයයි කියනවා. කන ලෝකයේ ශබ්දේ ලෝකයේ සෝත විඤ්ඤාණේ ලෝකයයි කියනවා නේද? එතකොට මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේවා ලෝකෙලු. ලෝකයේ බඹයක් වුණ ශරීරයෙන් දකින්දලු. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් නමුත් අපිට පේනවද මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ බඹයක් වුණ ශරීරේ? පේන්නේ නැහැ. කොහොමද අපි දකින්නේ? නිවන් දකින්නවා කියන කමාර නැහැ කියන්නේ මේ ලේසි නැහැ කියන්නේ ඔන්න ඔය නිසයි. හොඳට තේරුම් ගන්න මෙන්න මේ සිද්ධිය. අපි හැම කෙනෙක්ම දන්නේ, අපි හැම කෙනෙක්ම දකින්නේ ජීවත් වෙන්නේ. අපි ඉපදෙන්න ඉස්සෙල්ලත් මේ ලෝකෙ තිබුණා. අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබුණා. ඒ තියෙන ලෝකෙට තමයි අපි උපන්නේ. මෞකසින් බිහි වුණේ මේ ලෝකෙට. ඒ තියෙන ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ. අපි කර්මානුරූපව මැරෙනවා. අපි මැරිලා ගියාට ලෝකේ තියෙනවා කියන මට්ටම තමයි හැමදාම අපේ ජීවිතේ උනේ, හැමදාම අපේ දැකීම උනේ. ඔක තමයි ඇත්ත. අපි ඇත්ත. අපි ඉපදෙන්න කලින් මේ ලෝකේ හැදිලා තියෙන්නේ. ඒ ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ කියන මට්ටමේ දැකීමක් තමයි ලෝකෙට තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. ඔය දැකීම මට්ටම තුල ඉඳගෙන, ඔය මානසික මට්ටම තුල ඉඳගෙන තමයි අඬන, හැපෙන, විලාප දෙන, දුක් විඳින මේ ඔක්කොම දුක් විඳින්නෙත් ලෝකයා හැම විමුක්තියක්ම හොයන්නේ නිවන දකින්නත් ඔය මට්ටමේ ඉඳගෙනමයි. සමහරු කියනවා නිවන නිවන කියලා, නිවනට නිවනයි කියනවා. නමුත් ඒක ප්‍රපංචයි මේ මට්ටමේ. නමුත් ඔය ලෝකේ ඇති බුදුරජාන් වහන්සේ දේශනා කරපු දර්ශනේ ඕක නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඕක වැරදි. ඉපදෙන්න ඉස්සෙල් ලෝකේ තිබුණා නෙමෙයි. මේ ආයතන ටිකේ පහළවීමමයි ලෝකේ පහළවීම. බුදුරජාන් වහන්සේගේ දර්ශනේ උනේ දැන් අපේ අදහස උනේ අපි ඉපදෙන්න ඉස්සෙල් ලෝකයක් තිබුණා කියන එකෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා ඉපදෙන්න ඉස්සෙල් ලෝකයක් තිබුණා නෙමෙයි. චස්සු ලෝකෝ සමුප්පන්නෝ ආයතන හයේ ඉපදීමමයි ලෝකේ පහළවීම කියලා පෙන්වනවා. ඊට පස්සේ තියෙන ලෝකෙක ජීවත් වෙනවා කියලානේ අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය වෙන මොකද්ද? ආයතන හයේ පැවැත්මම ලෝකේ පැවැත්ම කියන එක. අපි හිතාගන්නේ අපි කර්මානුරූපව මැරෙනවා ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයතන හයේ නිරෝධයම ලෝකේ නිරෝධය කියන දර්ශනයක් දේශනා කරනවා. දැන් ලොකු වෙනසක්. මේ හැම කෙනෙක්ම දකින්නේ ඉපදෙන්න කලින් ලෝකේ තිබුණා. ඒ තිබුණු හැදුණු ලෝකේ තමයි ජීවත් වෙන්නේ. ඒ ලෝකෙන් අපි යනවා ලෝකේ තියෙනවා. නিত্য සංඥාව තියෙන ජීවිතේම නিত্য සංඥාව තුළ තියෙන්නේ. ඔහොම තියාගෙන ඉපදෙන කලින් තියෙන ලෝකයක තියෙන්නේ. ලෝකේ තියෙනවා කියන මානස තියෙන්නේ. ඔහොම ඉඳලා නিত্য සංඥාව තුළ මොන අනිත්‍යයක් බැලුවොත් වැඩක් නැහැ. සංඥාවම නিত্যයි. ඔන්න ඕක තමයි අපි දකින මට්ටම. අපේ ජීවිතේ මට්ටම. තේරුණා නේද? දැන් ඔය මට්ටම තුල ඉඳගෙන අනිත්‍යයි කියලා කතා කරනවා කියලා කියන්නේ හරියට උපමාවක් කළොත් මේ ලෝකෙ වේගෙන් කැරකෙනවනේ නේ? කැරකෙනවා. කැරකෙන එක ඇතුළේ ඉඳගෙන අපි දැන් කැරකෙන බව තේරෙනවද? නැහැ. කැරකෙන්නේ නැති තැනක ඉඳගෙන වචනයක් කියන ලෝකෙ කැරකෙනවනේ හයියෙන් අප්පා කියනවා. ඒක බැලුවොත් කාටවත් බෑ කියන්නත් බෑ. ඇත්ත තියෙන්නේ ඇත්තනේ කියලා තියෙන්නේ. කැරකෙන එක කැරකෙනවා කියන එක ඇත්ත නෙමෙයි. ඇත්ත තමයි. නමුත් ඇත්ත වුණාට ওই වචනේ වැඩක් දෙනවද? මගේ ජීවිතේ පය ගහලා තියෙන්නේ හිත කැරකෙන්නේ නැති තැනකයි කියලා. කාර් අරගෙන වාහන හදාගෙන ගෙවල් හදාගෙන ගස් හිටවගෙන කැරකෙන විදිහටද ඉන්නේ මම? කැරකෙන්නේ නැති විදිහට ඉඳලා කැරකෙනවා කියන වචනේ කියලා ඵලයක් හරියනවද? එයාට කැරකෙන බව ඇඟට දැනෙනවද? හරියට සෙන්සිය සංසක 19ට විතර සීතකරණ දාගෙන කාර් එක ඇතුළේ ඉඳගෙන එළිය රස්නේ නේද කියලා කියනවා වගේ ඇඟට දැනෙන්නේ නැහැ අපිට. එතකොට අපි තේරුම් කරගන්න ඕන කැරකෙන දේ ඇතුළේ ඉඳලා කැරකෙන දේ ඇතුළේ කැරකෙන්නේ නැතුව ඉඳලා කැරකෙනවා නේද කියලා කියනවා වගේ ඉපදෙන්න ඉස්සෙල්ලා තිබුණා තියෙන එකකයි ඉපදිලා ඉන්නේ. අපි මැරෙනවා ලෝකෙ තියනවා කියලා නিত্য සංඥාවමයි තියෙන්නේ. මේක තුල ඉඳගෙන අනිත්‍ය මෙනෙහි කිරීම කරන මේ හැම දෙයක්ම අනිත්‍ය වෙනවනේ. අපිත් මැරිලා යනවනේ. මේ ලෝකෙත් හැම දෙයක්ම තියෙන ලෝකෙ ඇතුලේ වෙනස් වෙනවා. නමුත් ලෝකෙ තියනවා තියෙන එක වෙනස් වෙනවා කියන තැනකින් අපි කතා කරන්නේ. නමුත් ඔය එක තැනකින්වත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කිව්වේ නැහැ. නිවමග කිව්වේ නැහැ. මේ ලෝකේ අනිත් පැත්තට පෙරලෙන විදිහටම කතා කරන්න වෙනස් කරන්න විපරිණාම වෙනවා කියන්නේ. නමුත් අවශ්‍ය දෙයක් කිව්වේ නැහැ. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ ලෝකේ දකින දර්ශනේ වැරදි. ඔය දැකීම තමයි නিত্য සංඥාව තියෙන. ඒ කියන්නේ තමන් ඉපදෙන ඉස්සෙල්ලම ලෝකේ තියෙන්නේ. තියෙන ලෝකෙක උපන්නේ. ඒ තියෙන ලෝකෙන් මැරලා යන්නේ. ලෝකේ හැමම තියනවා කියන මට්ටමම නিত্য සංඥාව. ඔය මට්ටමටයි ප්‍රපංචය දෙන්නේ. ඔය මට්ටමට ජරා මරණ දුක යෙදෙන්නේ කියලා ඔන්න ඔය දැකී වැරදි දැකීමත් වැරදි දැකීම නිසා ලෝකයේ ජරා මරණ ශෝක පරිද දුක් දෝමන සුපායාසයන්ගෙන් ඇති වෙන හැටි දුක් විඳින හැටි දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. පහළ වුණේ සම්මාදිට්ඨි. නිවැරදිව දැක්කොත් මේ වැරදි දැකීම නැහැ. එතකොට වැරදි දැකීම නිසා එන දුකක් නැහැ. එතකොට වැරදි දැකීමයි වැරදි දැකීමෙන් එන දුකෙනුයි අපිව මුදවලා දෙන්න යාවේ. දුක නැති කරලා දෙන්න යාවේ. අවිල බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මාදිට්ඨි. ඔය දැකීම වැරදි. ඕගොල්ලෝ නිවැරදිව දකින්න. මොකද්ද? ඉපදෙන්න ඉතල ලෝකෙ තිබුණා නෙමෙයි මේ ආයතන ටිකේ ඉපදීමමයි ලෝකෙ ඉපදීම. තියෙන ලෝකෙක ජීවත් වෙනවා නෙමෙයි ආයතන ටිකේ පැවැත්මමයි ලෝකෙ පැවැත්ම. මැරෙනවාම ඕගොල්ලෝ මැරෙනවා. නමුත් ලෝකෙ තියෙනවා නෙමෙයි ආයතන ටිකේ නිරෝධයමයි නැතිවීමමයි ලෝකෙ නැතිවීම. මෙන්න මේ දර්ශනේ දකින්න. මේ ටික දැක්කහම ඕගොල්ලන්ගේ මනස මිදෙනවා. ඉපදෙන්න ඉතල තිබුණා තියෙන ලෝකේ ඇසුරු කරනවා. අපි මරණට ලෝකේ තියෙනවා කියන මට්ටම අතහැරෙනවා. ඒකම ඒ මට්ටම මත බැඳුණු ඒ මට්ටම එක හිතට ආපු දුක් විඳින හැම දුකෙන්ම ඔයගොල්ලෝ මිදෙනවා. දකින්න ඉස්සෙල්ලා ලෝකේ තිබුණා තියෙන ලෝකේ තියෙන දේක් හම්බ වෙනවා කියන මට්ටමක හම්බ වෙලා තියෙන දේවල් වලට ආස කළා නම් තියෙන දේවල් වලට ඇලුනා නම් තියෙන දේවල් වලට බැඳුනා නම් තියෙන දේවල් එක්ක ගැටිලා හිටියා නම් ඒ නිසා ඇලීම නිසා ඇලුනෝ කැමති වෙච්ච දේ නැති වෙන දුකක් තිබුණා නම් අකමැති වීම නිසා අකමැති දේ ලැබුණු කම නිසා දුකක් ඇති වුණා මේ දුක් ඔක්කොම මිදෙනවා සම්පූර්ණ දැන් ඕනේ විමුක්තිය මේ මිච්ඡා දිට්ඨියත් මිච්ඡා දිට්ඨිය දුරු වුණා මිච්ඡා දිට්ඨිය නිසා ආපු දුක සම්පූර්ණ මිදෙනවා කියලා පෙන්ව මොකේද මිදෙන්නේ මෙන්න මේ දැක්ම ගත්තොත් මොකද දැක්ම දර්ශනේ ආයතන ටිකේ ඉපදීමමයි ලෝකේ ඉපදීම ආයතන ටිකේ ප්‍රවත්මමයි ලෝකේ ප්‍රවත්ම ආයතන ටිකේ නිරෝධයමයි ලෝකේ නිරෝධය කියලා දැක්කොත් ඔන්න දකින්න ඕනේ තැන සම්මා දිට්ඨි නිවැරදිව ඔන්න ඔය දර්ශනේ තිබුණොත් අතහැරෙනවා උගලංග මිදෙනවා මොකද්ද ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකේ තිබුණා තියෙන ලෝකේ ඇසුරු කරනවා ඇසුරු කරන අපි මරුණා ගියාට ලෝකේ තියෙනවා කියන මට්ටම මිදෙනවා අපි මිදුණු දුකෙන් මිදෙනවා කියලා ඔන්න දැන් සම්මා දිට්ඨි නිවැරදිව දකින්නත් ඇයි ඒක දකින්නේ මොකටද දකින්නේ කියන කාරණාව මේ දැකීම ගත්තාම ඇති වෙන ඵලය පෙන්වනවා විමුක්ති මිදීම සඳහා මෙන්න මේ ආශ්‍රවයෙන් කෙලසුන්ගේ මිදීම සඳහා මේක කරන්න ඕනේ කියන ටික පෙන්වනවා දැන් පෙන්නලා දැන් ඔය පෙන්නකොට ඔය දර්ශනේ බුදුරජාණන් සාත්පස වට කරලා පෙන්නනවා ඒ කියන්නේ බම්බයක් පමණ ශරීරයෙන් ලෝකෙ පෙන්නන්නේ කියලා කිව්වොත් නැත්තම් අපි කියමු දැන් ඔකට මග කියන්නේ ඉස්සෙල්ලා දැන් කිව්වොත් ඉපදෙන්න ඉස්සෙල්ලා තිබුණත් නෙමෙයි ඒකේ ආයතනික ඉපදීමම ලෝකෙ ඉපදීම තියෙන ලෝකෙ ඇසුරු කරනා නෙමෙයි ආයතනික පැවැත්මයි ලෝකෙ පැවැත්ම කියලා කිව්වහම ඉස්සර බලන්න මොනතරම් හිතනායි බුදුරජාණන් වහන්සේ දහම මොනතරම් තර්කානුකූල සහේතුකද කියලා දැන් ඕක කිව්වහම බුදුහාමුදුරුවෝ කියලා ශ්‍රද්ධාවෙන් ඒකවත් පිළිගන්න කිව්වේ නැහැ. කාරණා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? මොකක්ද ඔහොම කියන්න තියෙන පදනම? කියන කාරණා ටිකක් තව තියෙනවා ඕකේ. කවුරු හරි කිව්වොත් දැන් කාගෙන් කවුරු හරි තර්කයක් අහන්න පුළුවන්. තර්ක කරන්න පුළුවන් ප්‍රශ්නයක්. නේද? ඇයි දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ ඉදිරිපත් කරනවා? අපි ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකෙ තිබුණා තියෙන ලෝකෙ තමයි අපි උපන්නේ. තියෙන ලෝකෙ ඉන්නේ. අපි මේ මරණට ලෝකේ තියෙනවා කියන මට්ටමයි අපි ජීවිතේ නෝක වෙරදී ආයතන හයේ ඉපදීම ලෝකේ ඉපදීම ආයතන හයේ ජීවිතවත්ම ලෝකේ පැවැත්ම කියලා බුදුහාමුදුරු දේශනා කළා කිව්වම අපි සද්ද නැතු ඉන්නවා ඔය අපි විමසන් නැති ගතිය අපි හරිදී ලැබෙන්නේ නැතුව අහකට යන්න තින ඔය හින්ද ඇයි එහෙම කියන්න තියෙන හේතු ටික මොකක් හින්දද බුදුහාමුදුරුවෝ ඇයි එහෙම කියන්නේ කියන කාරණාව අපිට තේරුණා තමයි අපි නතර වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියන ශ්‍රද්ධාවෙන් නෙමෙයි නතර වෙන්න ඕනේ දැන් අපිට ජීවිතේ මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. අපි දන්නවා දැන් ලෝකේ මනස දැක්කයි පදෙන් ඉස්සලා තිබුණා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? නෑ ආයතන ටිකේ ඉපදීමයි ලෝකෙ ඉපදීම ආයතනංගේ පැවැත්මයි ලෝකෙ පැවැත්ම. ආයතන නැතිනම් ලෝකෙ නැති වෙනවා කියලා. දැන් හාහෙන බුදුහාමුදුරුවෝ කිව්වනම් හරි කියන එක නෙමෙයි. අපි දැන් බලන්න ඕන. ඇයි එහෙම කියන්නේ හේතුව? මෙහෙම කියනවා නම් කෙනෙක් දර්ශනයන් ඉදිරිපත් කරනවා නම් ඒ දර්ශනයට දොස් කියන්න බෑ කියන්නේ ඒකේ සාහිත්‍යක බවක් තියෙනවා. එයා ඒක කියන්නේ ඒක ලෝකෙට ඉදිරිපත් කරන්නේ මේ යම් නිවැරදි දැකීමක් නිසායි. නිකම් පිස්සුවට වචනයක් කියනවා නෙමෙයි. එහෙම කියන අය ඇති. නමුත් ඒ දර්ශනේ ගරහන්න බෑ කියලා කියන්න වෙන්නේ. ලෝකෙට පිළිගන්න වෙන අනිවාර්යෙන්. ලෝකයට අකමැත්තෙන් වුණත් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ පිළිගන්න වෙන න්‍යායක් තියෙනවා ඒකේ. ඒ නිසායි. එතකොට ඇයි මේ දර්ශනෙට මෙහෙම ප්‍රදේශනා කළාම ලෝකෙ හැමෝටම ඒකට එකඟ වෙන්න වෙන්නේ? ඇයි මේ දර්ශනය බුද්ධිමත් හැම කෙනෙකුටම ප්‍රතික්ෂේප කරන්න බැරි වෙන්නේ? ඒකට තියෙන කාරණා ටික මොකද්ද කියන එකක් තියෙනවා. ඔන්න ඔය ටිකත් එක්ක තේරුනහම තමයි ඇත්තමයි කියලා Tamanට තේරෙන්නේ දැනෙන්නේ. ඊට පස්සේ Taman දන්නව හරි මේක සුදුසුයි පිළිගන්න. ඔන්න ඊට පස්සේ තමයි මේක ගන්න සුදුසුයි කියනකවත් එන්නේ.
තාම ගණ්ඩවත් සුදුසු නෑ ඔය පෙන්නපු ටික දැන් අපි නම් ඉක්මනට අරගෙනනේ බුදුහාමුදුරු කිව්වයි කියලානේ තාම ගණ්ඩවත් සුදුසු නෑ ඇයි කවුද දන්නේ කෙනා කෙනා ලෝකේ එක එක මත ඉදිරිපත් කරනවා එක එක මත ඉදිරිපත් කරන්න පුළුවන් හොඳට තීරණය කරන්න ප්‍රඥාව අවදි කරගෙන යම ගන්න ඇති ගැන මම මේ කියන්නේ මේ ටිකෙන් ගත්තහම අපිට තේරෙනවා හොඳට ගන්නවද නොගන්නවද කියන එක තාම මේ වචන ටික කිව්වා කියලා බුදුහාමුදුරු කිව්වයි කියලා හරි මම ඉදිරිපත් කරනවා ඉපදෙන්න ඉස්සලා ලෝකේ තිබුණා නෙමෙයි ආයතන ටික ඉපදීමමයි ලෝකේ ඉපදීම ආයතන ටික නැති වෙනකොට ලෝකේ නැති වෙනවා තියෙන මේ ලෝකේ තියෙනවා නෙමෙයි කියලා ඉදිරිපත් කරනවා දැන් උගුරු සද්ධාවෙන් ආ මේක ඇත්ත ඇති හාමුදුරු කිව්ව එහෙනම් බුදුහාමුදුරු කියලාද කියලා ගන්නවා තාම ගණ්ඩව සුදුසු නැහැ බුද්ධිමත් පුද්ගලයෙකුට මොකද ඔය වචන ටික කිව්වට සහේතුක ඔප්පු කළා නැහැ මේ වචන ටික කියන්න හේතුව ඇයි කියන එකට ඔගුලන් තාම දකින්න බෑ ඔගුලන්ට ගණ්ඩ වෙන්නේ ඇදහිමේ මෝඩකමින් තව පරණ මෝඩකම අයින් කළා තව අලුත් මෝඩකම කුළු දා ගන්න එක විතරයි කරන්නේ මේ වචනේ ඇත්ත වෙන්න පුළුවන් ඇත්තයි කියන මෝඩකම පළඳ ගන්න ඊට පස්සේ අන්තත්ව නමුත් ඒකයි නිව ඒ හිඳයි හැමදාම අපි සත්‍ය කියන එක වගේ එකකට යනවා මිසක සත්‍ය දකින්නේ නැත්තේ අපි ඒක හොයන හැටි දන්නේ සහේතුක බව ජීවිතේ තමන්ට දකින්න පුළුවන් මත්තම ගන්න. ඊට පස්සේ ඇයි එහෙම කියන්නේ කියන කාරණාව තේනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ටික කියන්නේ මම මොකක් හින්දද? අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්ස පත්‍ය වේදනා කියලා ලෝකයේ ඇති වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මෙන්න මේ පටිච්ච සමුප්පාද්‍ය ධර්මයේ තියෙන අවබෝධය තුලින් පටිච්ච සමුප්පාද්‍ය දකින්න කොට ඒ දකින්න නිසායි එයා මෙන්න මේ වචනේ පිළිගන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද න්‍යාය ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම නිසායි මේ නිසායි මම ওই වචනේ කියන්නේ ලෝකයේ තිබුණ එකක් නෙමෙයි ලෝකයේ තියෙන එකක් නෙමෙයි ආයතන ටිකටයි ලෝකේ හටගන්නේ කියන වචනයක් මම කියනවා නම් පංච උපාදාන ස්කන්ධ නැත්නම් බඹයක් වමන ශරීරය තුලින් ලෝකේ පනවමි කියන වචනයක් මම කියනවා නම් කියන්නේ වෙන මොකුත් නිසා නෙමේ මේ නිසයි කියලා මෙන්න මේ හේතු ටික ඉදිරිපත් කරනවා දැන් ඕගොල්ලෝ දහම තේරුනොත් පටිච්ච සම්පදේ තේරිච්ච අය වෙන්න ඕනේ පටිච්ච සම්පදේ තේරුනොත් දහම තේරිච්ච අය වෙන්න ඕනේ ඕගොල්ලෝ පටිච්ච සම්පදේ දන්නේ නැත්නම් ඕගොල්ලෝ කවදාවත් දහම දන්නේ නැහැ දහම දන්නේ නැත්නම් ඕගොල්ලෝ පටිච්ච සම්පදාය දන්නේ නැහැ. ඕගොල්ලෝ දහම වගේ එකක ඉන්නේ. බය නැතුව මං කියනවා. දහම වගේ එකක ඉන්නවා. දහම නෙමෙයි. සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පසති සෝ පටිච්ච සම්පදාම් පසති යෝ පටිච්ච සම්පදාම් පසති සෝ ධම්මං පසති. ඊට පස්සේ පටිච්ච සම්පදාය කියලා කියන්නේ අපි කෙනා කෙනාට ඕනේ ඕන විදිහට විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මම මට ඕන විදිහට අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව කියන්නේ මේක සංඛාරය කියන්නේ මේක මේ මෙහෙමයි මට ඕන විදිහට කියන එකක්. තව කෙනෙක් තව විදිහට කියන එකක් නෙමෙයි. අපි දැනගත්තත් නැතත් මේ ලෝකයේ ලෝකයේ ඇති වෙන්නේ මෙහෙමයි. ලෝකේ නැති වෙන්නේ මෙහෙමයි කියන ධර්මතාවයක් තියෙනවා. ඒ ඇති වෙන හැටි තමයි මේ පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ. එතකොට අපි ටිකක් දැන් බලමු තාම අර බුදුරජාන් වහන්සේ අනිත් හැම කෙනෙකුටම වඩා ඉදිරිපත් කරපු අමුතු වචන ටිකක් තිබුණා දර්ශනයක්. ඔන්න ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය කියන්නේ මුළු ලෝකෙටම වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කරන. ඒක එක්කෙනාට අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ තමන් ඉදිරිපත් කරන අදහසට සාධාරණයට කරුණු පෙන්වන්න ඕනේ නේද? එතකොටයි අපිට ඒක ගන්න පුළුවන්. ඒක හැබැයි හඳුන් කෝරපත්තු කරලා වන්දනා කරන්න එහෙම දෙයක් නැහැ. ඇත්තම බුද්ධිමත් කෙනෙක්. දැන් සොක්‍රටිස් මොන හරි දෙයක් කිව්වා කිව්වොත් ක්‍රිෂ්ණමූර්ති මොන හරි දෙයක් කිව්වා කිව්වොත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මොන හරි දෙයක් කිව්වා කිව්වොත් ඒක අපිට බලන්න තියෙන්නේ නේ අපි හිතනවා ආශා ඒක වටිනවා ඒකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ වචනයට අපි වන්දනා කරන්න ඕනේ කියලා හිතනවද නැහැ හඳුන් කුරුපත්තු කරන්න මේ සුවඳුන් අල්ල හඳුන් කුරුපත්තු කළ බුදුජානක වන්දනා කරන කෙපා කියලා නෙමෙයි බොහොම කුසලයක් නමුත් මම කියන්නේ දර්ශනය කියන එක බුද්ධිමත් කෙනෙක් දකින්න ඕන එක බුදුරජාණන් ඔය හැම කෙනෙකුටම වඩා වටිනා ගැඹුරු දර්ශනයක් බුදුරජාණන් සිතිරපත් කළා එහෙනම් ඒ දර්ශනය කියන එක ඉස්සලා තේරුම් ගන්න උත්සාහවත් වෙන දැන් බුදුරජාණන් වහන්සේ අදහසක් ඉදිරිපත් කළා ලෝකෙට මොකද අදහස? බඹයක් වම්න ශරීරයෙන් ලෝකේ පනවන්නේ ලෝකෙ කිසි කෙනෙකුට තීරණය කරන්න බැරි, කියන්න බැරි, පෙන්වන්න බැරි ඉලක්කයක් තිබ්බා. පුළුවන් නම් අනිත් කට්ටියත් තියපල එක එක්කෙනා එක එක ලංසු තියෙනවා, එක එක දර්ශන ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රේණික ඉදිරිපත් කළ දර්ශනය ලෝකෙම බම්බයක් වුණ ශරීරයෙන් පනවන. දැන් ඊට ඉහළින් පුළුවන් නම් තියන්න කුලංසුව ඉදිරිපත් කරන්න. දැන් මේකට කාරණා පෙන්වන බුදුරජාණන් වහන්සේ ඒ කාරණා ටිකට තමයි ලෝකෙ කිසි කෙනෙකුට වෙන්න බෑ. ඒ පස්සිකෝ මෙහෙන්ද මේ ඇවිල්ලා බලන්න. ආය හැංගීමකුත් නැහැ බුදුරජාණන් වහන්සේට, පැකිලීමකුත් නැහැ. මේ කාරණාව තිබ්බා ලෝකෙට, ලංසුව තිබ්බා, කාරණාව කිව්වා. මෙහෙන්ද මෙහෙ ඇවිල්ලා බලන්න ඕනම කෙනේ කතා කරන්න. කින තැනකින් පවා නිර්භවයි බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි දකින්න ඕනේ අන්න ඒක. එතකොට එහෙනම් දැන් අපි බලමු ඇයි බම්බයක් පමණ ශරීරයෙන් පනවමු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකක් නිසාද ඉපදෙන්නේ ඉස්සලා තිබුණු ලෝකෙක උපන්න නෙමෙයි ආයතන ටිකේ ඉපදීම ලෝකෙ ඉපදීම කියලා දේශනා කළේ ඇයි කියන කාරණාව දේශනා කළේ මොකක් නිසාද කියන එක තේරුම් ගමු. ඔන්න ඔය ටික තේරුනොත් දැන් මේ නිවන් මඟ කියන්නේ ඇයි ඔක්කොම. ඔය ටික තේරුනොත් ඔගොල්ලෝ මිදෙනවා ලෝකයාගේ මට්ටමේ දකින මට්ටමට. ඒ කියන්නේ මං අහගත්ත ගමන් සෝවන් කියන එක නෙමෙයි මේ කියන්නේ. ආ ඉස්සලා දැන් මේ ඔගොල්ලන්ට ලිපිනේ තැන කියන්නේ. ඔය තැනට ආවහම අපි මේ දුකෙන් මිදෙන්න පුළුවන් කියන කාරණාව ඈ. එතකොට ඔන්න උතරජානන්ත මේ දර්ශනේ දේශනා කළා. ඉපදෙන ඉස්සර ලෝකෙ තිබුණා නෙමෙයි කියන ටික. දැන් අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දර්ශනේ පටිච්ච සම්පදායේ ඇයි මොකක් නිසාද එහෙම දේශනා කළේ කියන ටික. ඒ ගැන අපි ගවේෂණය කරලා බලමු. දැන් මම මතක් කළේ මේ දර්ශනේ බඹයක් වගේ ශරීරයෙන් දැක්ක යුතුයි කියන එක. අපි ඒකෙදි මේ පටිච්ච සම්පදායේ ගොඩාක් ගැඹුරු ගොඩාක්ම ගැඹුරු සමහර විටක ඒක කියන්න තරම් මම පොහොසත් නැහැ. නමුත් මම දන්න මට්ටමට මට තේරෙන මට්ටමට මම ඕගලන් ටිකක් මතක් කරලා දෙන්නම්. එක එක පරියායන් ක්‍රම තිබුණත් මෙතෙන්දී කෙටි ක්‍රමයකින් පටිච්ච සම්පදායේ එක කාරණාවක් ගන්න. අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලආයතන, සලආයතනපච්චය පස්ස, පස්සපච්චය වේදනා කියන මෙන්න මේ ටික ගන්න. මේ ටිකෙන් හරි ගැඹුරු බොහොම වටිනා යමක් පෙන්වනවා. බොහොම වටිනා යමක්. ඒ තමයි අපි කියමු පෙර අවිද්‍යා සංඛාරය නිසා, අවිද්‍යාව කර්මය නිසා, අවිද්‍යාව ඇත්ත නොදන්නාකම නිසා සංඛාර කියන්නේ කුසල අකුසල සහගත කර්ම සිද්ධ වෙනවා, කර්ම රැස් කරගන්නවා. ඊට පස්සේ සංඛාරපච්ච විඥාන, ඒ කර්මය නිසා ප්‍රතිසන්දි වශයෙන් විඥානේ පැමිණෙනවා. විඥානපච්ච නාම රූපං, ඒ සිත නිසා මේ නාම රූප දෙක හැදෙනවා. නාම රූපපච්ච සලආයතන, නාම රූප දෙක නිසා මේ ආයතන ටික හැදෙනවා. සලආයතනපච්ච පස්ස, ආයතන ටික නිසා ස්පර්ශ වෙනවා කියන සිද්ධියක් මේක පෙන්නනවා. එතකොට මෙන්න මේ සිද්ධි ටික දැන් අවිද්‍යාපච්ච සංඛාර, සංඛාරපච්ච විඥාන, විඥානපච්ච නාම රූපං කියලා පටිච්ච සම්පදායේ දැනගන්න හොඳ පුද්ගලයා කායි බිහි වෙලා නෙමෙයි නේද? දැන් මම දන්නවා පටිච්ච සම්පදාය. නමුත් පටිච්ච සම්පදායේ දන්න තව කෙනෙක් බිහි වෙන්න නෙමෙයි, මේ පටිච්ච සම්පදායේ අවබෝධය තුලින් කෙනා අතහැරෙන්න ඕනේ පුද්ගලයා. ඈ දැන් අපි කරන්නේ මේ ටික දන්න තව පුද්ගලෙක්. දැන් හොඳට මම දන්නවා කියන ටික නෙහෙම බෑ. ඒ කියන්නේ ලෝකේ ඇති වෙන හැටි තමන් වුණ තමන් කියන තැනද ඇති වෙච්ච සිද්ධිය. අපි තමන් කියන අදහස ගත්තොත් ඒ සිද්ධිය පේන්න ඕනේ. මේ වචන ටික දන්න තව කෙනෙක් ඉන්නව නෙමේ, මේ ටික දන්න තව පුද්ගලයෙක් ඉන්නව නෙමේ. ඒකට දැන් පරිසම්පදී දන්නවා කියන්නේ නැහැ. ඔය ටිකට පරිසම්පදී දකින්නවා කියන්නේ නැහැ. එහෙමනම් ඉතින් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනේ නැ ඔය ටික කියන්නේ නේද? අකුරු දන්න හැම කෙනෙක්ම දන්නවා. දැන් ඔය ටික ලියලා තිබුණා. දැන් අපි ඔකට කියන්නේ පෙළ පරියප්තිය ධර්මය. දැන් ඔය පෙළේ, ඔය පරියප්තිය, ඔය ධර්මයේ අර්ථය අපි අපේ ජීවිතෙන් දකින්න ඕනේ. අර්ථය අපේ ජීවිතෙන් දකින්න ඕනේ. දැන් හොයාගමු අවිද්‍යාව පත්‍ය සංකර්මයේ එකින් එක එකින් එක අපේ ජීවිතය තුළින් දකින්ද එකින් එක එකින් එක තමන්ගේ ජීවිතයට සිද්ධ වෙච්ච සිද්ධාස්ථාන ටිකක් හඳුන්වන්නේ ඒ ටික දකිනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරපු දර්ශනය මතුවෙන ඉබේම මේ ලෝකයේ බඹයක් වුණ ශරීරයෙන් පනෝමි කියන සිද්ධිය හරියට බින්ගයක් හාරගෙන 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 ගියාම අවශ්‍ය තැනින් මතුවෙනවා වගේ මේ පටිච්චසමුප්පාදයේ අංග ටික විස්තර කරගෙන 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 ජීවිතයෙන් බලාගෙන ගියාම මතුවෙන්නේ ওই ඉස්සෙල්ල පෙන්නපු බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය. නිවැරදිව පටිච්චසමුප්පාදයේ දකින්නවා කියන්න වෙන්නේ එතකොට. මොකද මේ දර්ශනය පෙන්වන්න තමයි මේ ටික තියෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ මේ පටිච්චසමුප්පාදයේ අවබෝධ කරගන්න අවබෝධ කරන ලෝකෙට දේශනා කරන්න. මේ දර්ශනය දේශනා කරන්න. ලෝකෙ හැමෝටම ඒක බෑ. ඒ නිසා එතකොට අපි දැන් අපිට තේරෙන විදිහට තව බොහෝයි අපි ටික තේරුම් ගමු කොහොමද මේ දර්ශනයට බුදුරජාණන් වහන්සේලා අපේ නෝන ළඟා විය යුත්තේ කියන එක. අවිද්‍යාව කියන එක ගන්න. අවිද්‍යාව කියනකොට යමක් විද්‍යාව නම් ඒක නොදන්නාකම අවිද්‍යාව කියලා ගන්න. ඒ කියන්නේ ආයතන 6 ඉපදීම ලෝකෙ ඉපදීම ආයතන 6 පැවැත්ම ලෝකෙ පැවැත්ම ආයතන ටික නිරුද්ධ වීම ලෝකෙ නිරුද්ධ වීම කියන ටික නොදන්නා කමමයි අවිද්‍යාව කියන්නේ සම්මා දිට්ඨිය ඒකනම් ඒක නැතිකමෝනේ හැමදාම එතකොට ඒක යටමයි කවදාවත් උඩ දෙන්න විදියක් නැහැ ඕක තමයි අවිද්‍යාව කියන්නේම අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාරය මොකද්ද? ඉපදෙන්න ඉස්සෙල්ලත් ලෝකේ තිබුණා, තියෙන ලෝකේ තමයි ජීවත් වෙන්නේ. අපි මැරුණට ලෝකේ තියනවා කියලා ලෝකයේ ඇති වෙලා ඇති අපිට. සියලු සංස්කාරය. එතකොට ඒ තියෙන ලෝකේ තුල තමයි හොඳට හිතනවා. එතකොට පුඤ්ඤාපි සංඛාර. තියෙන ලෝකේ අරඹ නරකට අපි හිතනවා. අපුඤ්ඤාපි සංඛාර. එතකොට තියෙන දේ අරඹය හොඳ නරක දෙක නැහැ. නමුත් ලෝකයේ ඇති බවට හිතන එතකොට මෝහය. ලෝභ දේශ මෝහ. දැන් සම්මාදිට්ඨි නැත්තම් විද්‍යාව තමයි මොකද්ද? යථාර්ථයේ පවතින ඇත්ත. නමුත් ලෝකේට විද්‍යාව කවදාවත් හම්බෙලා නැහැ. ලෝකේ ඉපදෙන්නේ අවිද්‍යාව තුලම ඉපදිලා අවිද්‍යාව තුලම පැවතිලා අවිද්‍යාව තුලමයි මිය යන්නේ. අවදි නොවන නින්දක නිදි කියන්නේ ලෝකෙට අවිද්‍යාව කියන එක අවිද්‍යාවක්. ඒකේ මතක් කළේ හි කල්ප සතස කවදාවත් ලෝකෙට ලැබිලා නැති එකම දේ තමයි මොකද්ද? ආයතන ටිකේ පහළ වීමයි ලෝකේ පහළ වීම ආයතන ටිකේ පැවැත්මයි ලෝකේ පහළ වීම මේ පැවැත්ම ආයතන ටිකේ නැතිවීමයි ලෝකේ නිරෝධය කියලා කියන්නේ කියන දර්ශනයක් අහලවත් නැහැ හීනකින්වත් ලැබිලවත් නැහැ දන්නේවත් නැහැ එහෙම දෙයක් නොදන්නකොට හරියට බිත්තර කටුවක් ඇතුළේ ඉන්නවා වගේ කියලා බුදුරජාණන් වහන්සේ කටුව ඇතුළේ ඉපදිලා කටුව ඇතුළේ ජීවත් වෙලා කටුව ඇතුළේ මේ යන කෙනා දන්නේ නැහැ ඉන්නේ කටුවක් ඇතුළේ කියන ඒ වගේ දැන් ඉපදින්ද ඉස්සෙල්ලා තියනවා කියන මට්ටමක ඉපදිලා තියෙන ලෝකෙක ජීවත් වෙලා තියෙන ලෝකෙක මැරෙන අපි දන්නේ නැහැ අපි ජීවත් වෙන මේ මට්ටම වැරදි කියලා දන්නේ නැහැ වැරද්ද නිවැර වැරද්ද අපේ ජීවිතේ වෙලා නිවැරද්ද කියන එකට ඉඩ නැහැ දැන් මේ සිද්ධිය තුල තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සිද්ධි දෙක තියෙනවා අවිද්‍යාව තමයි විද්‍යාව නැතිකම තමයි මොකද්ද සම්මාදිට්ඨිය නැතිකම ඇත්ත නොදකිනකම අවිද්‍යාව තමයි උපදින්ද ඉස්සර ලෝකෙ තිබුණා කියන මට්ටමට අවිද්‍යාව අවිද්‍යාව නැත්නම් විද්‍යාව කියලා කියන්නේ විද්‍යාව නැතිකම කියන්නේ ඒ කියන්නේ මේ ආයතන ටිකේ පහළවීම ලෝකෙ පහළවීම කියන එක දන්නේ නැහැ එතකොට අපිට තියෙන අවිද්‍යාපච්ච සංඛාරා කියනකොට දකින්න මොකද්ද අද අපේ ජීවිතේ මේ ලෝකෙ හැති බවට හම් වෙන මට්ටම ලෝකයේ අහන දැනෙන මේ හැම දෙයක්ම තියෙනවා කියන මට්ටම. මේක මොනවද? අවිද්‍යාපච්චය සංඛාරා. ඒ කියන්නේ තියෙන ලෝකයක් හම්බ වෙන මට්ටමනේ. හම්බෙච්ච ලෝකේ තියෙන මට්ටම කියන ටික තමයි අවිද්‍යාපච්චය සංඛාරා. ඒකට අවිද්‍යාව කිව්වේ ඇයි අපි? ඒක සහිතක වෙන්න ඕනේ. විද්‍යාව කියන්නේ ආයතන ටිකේ ඉදීමම ලෝක ඉදීම කියන මට්ටම කෙනෙකුට දවුණා. හරි. දැන් අර ටික නැතිකම නිසා කොහොම හරි නැතිකම ගැන දන්නේ ඇතිකම අපිට පේනවනේ දැන්. නේද? දැන් ඇතිකම බලමුකෝ අපි. ඇතිකම තමයි මොකද්ද? ඉපදෙන්න ඉස්සෙල්ලයි ලෝකෙ තිබුණේ, තියෙන ලෝකෙ ජීවත් වෙන්නේ. ජීවත් වෙනකොට අපි මැරෙනාම අපි ජීවත් වෙච්ච ලෝකෙ තියෙනවා, අපි මැරෙනවා කියන ඔය මට්ටම තමයි හිතෙන්නේ. ඔහොම හිතියාම තියෙන වරද තමයි මොකද්ද? සංඛාරපච්ච විඥාන. ඒ කියන්නේ මෙහෙම තියෙනවා කියලා ජීවත් වෙනකොට මරණාසන්න මොහොතේදී මේ තියෙනවා කියපු නිමිත්තක් තමයි අපිට හිතට එළඹෙන්නේ. සංඛාර නිමිත්ත කියලා, කර්ම නිමිත්ත කියලා. එක්ක දරුවා පෙනේ කියන්නකො gedara sihi වුණොත් තමන්ගේ වත්ත කුඹුර සිහි ඉවෙන්න බැයිද? පුළුවන්. අන්තිමට සංස්කාර කියලා, කර්ම නිමිති කියලා ඉපදෙන්න තියෙන්නේ, එළඹෙන්න තියෙන්නේ තමන්ගේ හිතට, චුතිසිතට සිහි වෙන්න තියෙන්නේ මොනදෝ. ඒකයි එතෙන්ට එනකම් මේවා අවිද්‍යාපච්චය සංඛාරා කියලා තියෙනවා. ඒවා සංඛාර. දැන් ඒ හිතට පහළ වෙන නිමිත්ත මතයි, ඒ කර්ම නිමිත්ත මතයි ගති චුතිසිත නැත්තම් ප්‍රතිසන්දි සිත ඇති වෙන්නේ. කර්මය කර්ම නිමිත්ත, ගතිය ගති නිමිත්ත කියන එක තීරණය වෙන්නේ කර්ම නිමිත්ත සාපේක්ෂව. දැන් මරණසන්න මොහොතේදී අපිට හිතට පේන්නේ වුණ රුවන්වැල් සෑය වගේ මොකක් හරිනම්, ඊට පස්සේ ඒ ටික දකින්නකොට ඒ සිතේ ඇති වෙන ගති වෙනස්. නිවිච්ච අලෝභ අධේ සමෝහ ටිකක් නම් හේතු ටික, ඒ කියන්නේ දැන් අපි මොන හරි දෙයක් බලනකොට බාහිර අරමුණු කරගෙන හිටියට මෙහි ඇති වෙන ගති වෙනස් නේ. ඊට පස්සේ අපි උපදින්නේ මෙතන තියෙන ගතියට, අරහි තියෙන දැකපු එකට නෙමෙයි. බාහිර නිමිති හේතු වෙනවා මෙතන හිතේ තියෙන ගතිය වෙනස් කරන්න. ඒ හිතේ තියෙන කර්මය මතයි මං උපදින, මම ලැබෙන. ඊට පස්සේ මම හොයාගෙන යන්නේ නැහ රුවන්වැල් සෑයට යන්න ඕනේ, නැත්නම් මෙහෙට යන්න යමක් කරන්න ඕනේ කියන දැනකින් තමයි මගේ හිත කය වචනේ වැඩ කරන්නේ. ඒ වගේ මරණාසන්න මොහොතේදී ඒ චුතිසිතට පෙනෙන නිමිත්තට අනුව ප්‍රතිසන්දි සිත පිහිටියා. එතකොට සංඛාරපච්චය විඥාන. ඊට පස්සේ විඥානයේ මෞකුසකට රූපයකට බැසගත්තා කියන්නේ ආපහු මේ වගේ කයක් සවිඥානක වෙනවා. ඊට පස්සේ දැන් ඒ විඥානයේ රූපයකට බැසගස්සට පස්සේ විඥානයේ නිසා ඒ සිතේ තියෙන නාම ධර්මත් මේ ශරීරයක් කියන ධර්මතා දෙක හැදෙනවා, නැත්නම් මේ කය සවිඥානික වෙනවා, මේ මැංගින් දැන්න මට්ටමට එනවා. එහෙනම් නාම රූප දෙක හැදුනා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික හැදෙනවා. ආයතන ටික නිසා ලෝකය කියන එක ස්පර්ශ වෙනවා කියන එක තමයි, ස්පර්ශ වෙන මට්ටම මත විඳින්න වෙනවා කියන එක තමයි මේ දර්ශනය. දැන් ඔක පැහැදිලි කරමු අපි. තාම මම මේ කෙටියෙන් ගත්තේ. එතකොට කෙනාගේ අවිද්‍යාව මත නිමිති පිහිටියා. නිමිති හිටියාම ප්‍රතිසන්දි වශයෙන් විඥානේ බැසගත්තා. විඥානේ බැසගත්තාම නාම රූප වෙනවා. නාම රූප වුණා නිසා සලආයතන වෙනවා. සලආයතන නිසා ස්පර්ශ වෙනවා කියන සිද්ධියක් වෙනවා. මෙන්න මේ සිද්ධිය තමයි ආයතන ටිකේ ඉදීමම ලෝක ඉදීම කියන එක ඔප්පු කරන්න තියෙන එකම සාක්ෂිය, එකම සහේතුක බව. ඔය න්‍යාය දැකලා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට මේ දර්ශනේ දේශනා කරන්නේ. අපි ඒකට මෙහෙම කාරණාවක් පොඩ්ඩක් මතක් කරමු. Thank you. පොඩි උපමාවක් අරගෙන දැන් අපි පෙර ජීවිතේ ගන්න මෝහ අවිජ්ජා ආයෝහන සංඛාර නිකාන්ත තණ්හා උපගමන උපාදාන චේතනා භව පුරේකතස කම්මස ඉද පටිසන්ධි පච්චය බුදුජානක දේශනා කරන පෙර ජීවිතේ කළ මෝහ අවිජ්ජා ආයෝහන සංඛාර මෝහ ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාව කර්ම රැස් වෙන ස්වභාවයෙන් යුක්ත සංඛාරයේ සතුටින් ඇලෙන ස්වභාවයෙන් යුක්ත තණ්හාව දැඩිව ගන්න ස්වභාවයෙන් යුක්ත උපාදානේ මේ චේතනා භවය මේ පරණ පුරාණ කළ ධර්මතා පහ මේ ප්‍රතිසන්දිත හේතුයි කියලා පෙන්වනවා. අපි යෝක මෙහෙම ටිකක් බලමු. පෙර ජීවිතේදිත් අද වගේ අපි ඉගෙනගෙන තිබුණේ නැහැ ආයතන ටිකේ ඉපදීමමයි ලෝකේ ඉපදීම, ආයතන ටිකේ පැවැත්මමයි ලෝකේ පැවැත්ම, ආයතන ටික නැතිවීමමයි ලෝකේ නැතිවීම කියන එක දැකලා තිබුණේ නැහැ. අපි දැක්කේ නැහැ. දැක්කේ නැති නිසා ඒ ජීවිතේ අපේ මට්ටම වුණා ඉපදින්න ඉස්සෙල්ලමයි ලෝකේ හැදිලා තියෙන්නේ, තියෙන ලෝකෙකයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙච්ච ලෝකෙ මරන ලෝකෙ තියෙනවා කියන මට්ටමක තමයි අපි පෙර ජීවිතෙත් හිටියේ කියන්නේ. එතකොට අවිද්‍යාපච්චය සංඛාරා. එහෙම ඉන්නකොට තියෙන අවාසිය තමයි මොකද්ද? ඉපදෙන්න ඉස්සෙල්ල ලෝකෙ තිබුණා කියන ඔය මට්ටම ජීවිතය නිර්මාණය වෙන්නේ අපිට. ඒ කියන්නේ ඔහොම තියෙනකොට ඒකේ එදිනෙදා ජීවිතය හඳුනගන්න තියෙන ලක්ෂණය තමයි මොනවා හරි දකිද්දි දකින්න ඉස්සෙල්ල වෙලාම ඒක එතන තියෙනවා. දැන් ඕගොල්ලෝ ගෙදර කියනකොට බලන්න ගියොත් ඕගොල්ලෝ බලන්න තිස්සල දැන් ඕගොල්ලන් ගෙදර තියෙනවා කියන අදහස ඕගොල්ලන්ට තියෙන්නේ. තියෙන ගෙදර තමයි ඕගොල්ලෝ දකින්නේ. දැක්කට පස්සේ පැත්තකට ආවත් දැකපු ගෙදර තියෙනවා කියන මට්ටම හිටින්නේ. ඔය ප්‍රති ඔය ඔය දර්ශනේ අපේ මනස එකයි, ක්ෂණිකවයි සංතතිවයි හැමතැනින්ම එකයි. ඔය සිද්ධියමයි මේ මැරෙන්න ඉපදෙන්න ඉස්සලා තිබුණා කියන මට්ටම දකින්ද ඔය මට්ටම ඇසුරු වෙන මානසික මට්ටම තමයි ගෙවල් දොරවල් දූ දරුවෝ ඔය ඇයි ඉන්නවා දැන් කියන මට්ටම ඔයගොල්ලන් තියෙන. ඔයගොල්ලෝ තාම දැන් දැක්කේ නැහැ, දකින්ද ඉස්සලා තියා ඉන්නවා. ඉන්න අයව ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට මට ඒ ඉන්න අයයි පේන්නේ. මං ආපහු ආවහම මං ආවට ඒ අය ඉන්නවා කියන මට්ටම හිතෙන්නේ. පෙර ජීවිතේ අපි ජීවත් වුණේ. එතකොට වෙන්නේ බලන්න හැමදාම දැකපු දේ එහි ඉතුරු වෙනවා. නිමිති හිතනවා කියන්නේ අහපු දේවල් එහි ඉතුරු වෙනවා. හැම අරමුණක්ම ඔය දර්ශනෙට ඉතුරු වෙනවා. ඇයි අපිට කරන්න දෙයක් නැහැ? එහෙම දේවල් අපි යන්න ඉස්සෙල්ලම තිබිලා නම් තියෙන දේ නම් දැක්කේ. ආවට පස්සේ නැති වෙනවා කියන හේතුවක් නැහැ. ආවට පස්සේ තියෙනවා කියන මට්ටම නවත්තන්න බෑ. අවිද්‍යාව තිබුණු සංඛාරය ඇති වෙනවා කියන එක නවත්තන්න බෑමයි. බෑමයි. කීව බුදුරජාණන් වහන්සේ එකයි. එතකොට දැන් ඔන්න අපි ජීවත් වෙන්නේ ඔය විදිහට. අවිද්‍යාව පෙර ජීවිතේ ජීවත් වුණේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා ඔය විදිහට කියන්නකො. සංඛාරපච්චය විඥාන. ඔන්න අපි මරණාසන්න මොහොතේදී ඒ ජීවිතේ කළ කීපු දෙයක් අපිට සිහි වුණා නම් ඒ සිහි වෙච්ච දෙයට අනුවයි ප්‍රතිසන්දි වශයෙන් සිත බැසගන්නේ. ඔන්න මව කුසකට විඥානය බැසගත්තට පස්සේ ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුවයි මේ රූපය හැදෙන්නේ. ඒකයි විඥානපච්චේ නාම රූපං කියන්නේ. ඒ රූපෙට අනුවයි ආයතන ටික හැදෙන්නේ. ඔකට මම පොඩි උපමාවක් අරගෙන මෙහෙම කතා කරන්නම්. අපි කියමු දැන් අපි කවුරු හරි කෙනෙක් වතුර ටිකක් දෙන්න අකමැතියි කියන්නකෝ. කවුරු හරි කෙනෙක් වතුර ටිකක් ඉල්ලගෙන ආවහම ගෙදෙත්ත කියනවා දෙන්නපාව වතුර ගොඩක්වත්. වතුර ටිකක් කවුරු හරි දුන්නොත් වතුර විදුර අල්ල වීසි කරනවා. ඔකට දෙන්නපාව වතුර ගොඩක් කියලා. දැන් වතුර ටිකක් බොන්න නොදෙන බවට අපි කැමතිනේ නේද? එතකොට දැන් තමන් අනුන් කියන ටික අතෑරියාම යථාර්ථය දිහා බලනද වතුර නොලැබෙන බවට කැමති. ඒ කියන්නේ අතෙන්ට වතුර නොලැබෙන බවට කැමති නේද මම? අතන මෙතන කතාව අතෑරියාම වතුර නොලැබෙන බවට කැමති යථාර්ථය එන්නේ. එතකොට තමන්ට තමයි ඒ ටික ලැබෙන්නේ. ඕකෙදී අර මම කැමති දේ දෙනවා කියලා කිව්වොත් අපි අතේ දැන් මොකට මම ලොකු කතාවක් කියනවා මම මේ වෙලාවේ මේ කිටි කරලා කියන්නේ. ඒ කියන්නේ කර්මය කියන එක අපිට දකින්න වෙන්නේ වෙනස් විදිහකට. දැන් කෙනෙක් අතේ පාර්සල් දෙකක් තියෙනවා නම් මම කැමති දේ දෙන්න දැන් මගේ අතේ මොන හරි දෙයක් තියෙනකොට කෙනෙකුට කිව්වොත් මං කැමති දේ දෙන්නම් කියලා මම කැමති වටාපතද දෙන්න මේ අතේ තියෙන කොලේද දෙන්න ඒ කැමති එක එයාට දෙන්නම් කියලා කිව්වා කියලා නේ හිතන්නේ නේද? නමුත් ඔකේ තව පැත්තකුත් තියෙනවා. ඔක මම අර කියන තලතදේගේ කතාව සිහි කළා. නමුත් මේක කිටි කළා. මෙතෙන්දී යථාර්ථයේ තියෙන ලෝකෙට පේන්නේ එහෙමයි මං කැමති දෙයක් ඔයාට දෙන්නම් කිව්වොත් මම වටාපත දෙන්න කැමති නම් වටාපත දෙනවා මේ අතේ තියෙන කොලේ දෙන්න කැමති නම් කොලේ දෙනවා වගේ තමයි තියෙන්නේ. නමුත් යථාර්ථයේ තියෙන එහෙම නෙමෙයි මං කැමති දේ දෙන්නම් කියනකොට මේ දෙකෙන් මම විසිකරන්නේ කෝකද අතේ තියාගන්නේ කෝකද ඒකටයි මං කැමති. එතකොට කැමති දේ දෙන්නම් කියොත් මට දෙන්න වෙන්නේ මං අතේ තියාගන්න එක. කැමැත්ත තෝරන්නේ එහෙම මිසක එයාට දීම එයාට දෙන්න කැමැත්ත අකමැත්ත මත නෙමෙයි මං කැමති දේ කියනකොටයි මේක තීරණය වෙන්නේ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි කර්මය කියනකොටත් අපි බාහිරයට නෙමෙයි මේ සිද්ධියට මං කැමති කියන කාරණා. එතකොට ඔන්න දැන් කෙනෙකුට වතුර ටිකක් බොන්න නුදුන්නා කියන්නකො මරණාසන්න මොහොතේදී අන්න වතුර ටිකක් දෙන්න එපා කියලා කියපු සිද්ධිය තමයි අපිට සිහි වුනේ. කියන්නකො ඔන්න කර්ම නිමිත්ත ඇටියට. ඊට පස්සේ ඒ සිද්ධිය නිසාම ඒ සිද්ධියම බලාගෙන ඒ සිද්ධියේම තියෙන ගති ලක්ෂණ ඒ විදිහටම අරගෙන තමයි ප්‍රතිසන්දි සිත පිහිටන්නේ. දැන් කර්මය කර්ම නිමිත්ත දැන් මේ කර්ම නිමිත්ත විපාක දී ගන්න පුළුවන් විදිහටයි මේ ටිකේ තියෙන විස්තර ටිකයි. ඒ කියන්නේ ඉතුරු වැඩසටහන් ටික මට අපි කියමු මොන හරි කඩේකට ගිහලා ඕඩර් එකක් බාර දෙනවා කේක් එක මේ විදිහට කේක් එක හදලා දෙන්න මට කියලා දෙනවා නේද? දුන්නාම මල් වැඩ දාලා හරි වෙඩින් කේක් එක කර මෙන්න මේ විදිහට තට්ටු මෙච්චරක් තියෙන මේ විදිහටයි ඕනේ කියලා පෙන්නනෝන එක. ඊට පස්සේ අරහේ ඔක්කොම හදන්නේ මේ විදිහට නේ. ඒ වගේ දැන් කර්ම නිමිත්තේ තියෙන මේ විදිහටයි මට ජීවිතය හදලා ඕනේ කියන වගේ එකක්. ඈ ඊට පස්සේ ඔන්න ඕඩරේ බාර දීලා තියෙන්නේ ඒ විදිහම නිමිත්ත නිසා අරගෙන චුති අතහැරෙන ප්‍රතිසන්දි. දැන් චුති කියන්නේ කෝ මොන විදිහට හදලා දෙන්න ඕනේ කියන විස්තර ටික ගත්තා. එයා අතහැරෙනවා. දැන් ඕඩරේ බාර දීලා තියෙන්නේ ප්‍රතිසන්දි ඔන්න මව් කුසකට දැසගත්තා. ඔන්න සංඛාරපච්චය විඥාන මේ අපි හැම කෙනෙක්ගේම වෙලා තියෙන හැටි. දැන් විඥානපච්චය නාම රූපං කියනොත් දැන් මේ සිතේ තියෙන නාම ධර්ම වල තියෙනවා නාම ධර්ම ටික තියෙනවනේ ප්‍රතිසන්දි සිතේ. ඒ නාම ධර්ම ටිකට අනුවයි රූපය හැදෙන්නේ. පොළවේ තියෙන ඕජාසාරය අරගෙන කන බොන ආහාර පාන වලින් ගන්න ඕජාසාරය අරගෙන මේ රූපය හදන්න ඕනේ ගති ටික තියෙන්නේ අර ප්‍රතිසන්දි සිතේ තියෙන නාම ධර්ම ටිකේ. ඉත්ති ඉන්ද්‍රිය පුරිෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා කොයි කර්මජ රූප කියලා ටිකක් තියෙන්නේ. ඔන්නෝයි සිතේ ඒකයි එකම වත්පාං කවි මුංගට කාලා එක්කෙනෙක් ස්ත්‍රියක් වුණා එක්කෙනෙක් පුරුමයක් වුණා එක්කෙනෙක් කළුයි එක්කෙනෙක් සුදුයි එක්කෙනෙක් උසයි එක්කෙනෙක්ගේ ඇස් නැහැ එක්කෙනෙක්ගේ කන් නැහැ එක්කෙනෙක්ගේ ඇස් කන් නැහැ එක්කෙනෙක්ගේ අත් නැහැ එක්කෙනෙක්ගේ කකුල් දෙක නැහැ කියලා ඇයි මෙහෙම වෙන්නේ රූපේ? කන බුන ආහාර වලට නැහැ ඒ හැකියාව. ඔකට මම උදාහරණයක් කියන්නේ දැන් නුගෑටයක් වගේ ගන්න පොළවේ තියෙන ඕජා සාරය අරගෙන නුග ගහ හදනකොට අතු ගිහිල්ලා ඉති ගිහිල්ලා මහ විශාල ගහක් විදිහට හදනවා. ඊට පස්සේ ඒ පොළවේ තියෙන ඕජා සාරයම අරගෙන තල් ගහක් පොල් ගහක් ගත්තොත් අතු ඉති බෙදෙන්නේ නැතුව තනි කෙලින් හැදෙනවා. තනි කෙලින් හැදෙනවද හදනවා අතු ඉති ගිහිල්ලා හදනවා කියන එකට කිසිම සම්බන්ධයක් හැකියාවක් නැහැ පොළවේ තියෙන ඕජා සාරයට. එයා කරන්නේ උදව් කරන එක විතරයි. අර නුග ඇටේ තමයි ඒ බීජේ තමයි ගතිය තිබුණේ. පොළවේ තියෙන ඕජාසාරය අරගෙන ගහක් හදන්න ඕනේ මෙහෙමයි. තල් ඇටේ පොල් ඇටේ තමයි පොල් ගෙඩියේ තමයි තිබුණේ. පොළවේ තියෙන ඕජාසාරය අරගෙන හදන්න ඕන රූපය හදන්න ඕනේ මෙහෙමයි. ඒ වගේ මේ ප්‍රතිසන්දි සිතේ තියෙන ඒ චෛතසික ටිකේ තමයි ගතිය තියෙන්නේ. කර්මජ රූපවල තමයි මේ කනබුන ආහාරය අරගෙන රූපේ කියනක හදන්න ඕනේ මෙහෙමයි කියන එකේ. ඒකයි විඥාන පච්චා නාම රූපං කියනකොට ප්‍රතිසන්දි සිතේ තියෙන ප්‍රතිසන්දි සිත නිසායි නාම රූප දෙක. ඒ සිත නිසායි මේ නාම ධර්ම, ඒ නාම ධර්ම නිසායි මේ රූපය, නාම රූප දෙක. දැන් එතකොට ප්‍රතිසන්දි සිත ඇති උනේ වතුර ටිකක් නොලැබෙන බවට පරිසරය හදන්න ඕනේ කියන මට්ටමේ ඕඩරයක් නේ බාර දුන්නේ නේද? එකන කර්ම නිමිත්ත උනේ වතුර බොන්න නොලැබෙන බවට කැමති. වතුර ටිකක් එහෙනම් නොලැබෙන විදිහටයි හදන්න ඕනේ කියන ඕඩරේ තමයි බාර දීලා තියෙන්නේ. දැන් මේ ප්‍රතිසන්දි සිතේ තියෙන හැම ටිකක්. එතකොට දැන් නාම රූප කියනකොට දැන් මේ සිතේ තියෙන නාම ධර්ම වලට මේ රූපය හැදෙනවා. ඔන්න දැන් මේ ශරීරයේ තියෙන ශෛල හැදෙනවා නම් ඔක්කොම ටික හැදෙන්නේ මේ සිතේ තියෙන ගති වලට. කෙනා කෙනාගේ ඔක්කොම එහෙමයි හැම දෙයක්ම. ඊට පස්සේ සලායතන පච්චය පස්ස නාම රූප පච්චය සලායතන. දැන් මේ නාම රූප දෙක ටික හැදුනා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ ආයතන ටික හැදිලා ඔන්න ලොකු වුණා කියන්නේ. හැබැයි දැන් සම්පූර්ණම මේ ඇහැ කියන තැන එනකොට තියෙන්නේ ඇහැ ඇතිවෙන්න පෙර අවිද්‍යාවෙන් කර්ම නිමිති ඇති කළ කර්මය නිසා ප්‍රතිසන්දි මේ මරණාසන්න මොහොතේ කර්ම නිමිත්තක් වෙන්නලා ඒ නිමිත්ත කෙරෙහි තණ්හාවෙන් මව කුසකට පමුණවලා ඒ නිසා එතනින් කනබුන ආහාරය ලබා දීලා තමයි මේ ඇහැ ඇදලා තින්නේ. මේ ඇහැ කියන එක හැදෙන්න හේතු ටික අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් තමයි දැන් මේ ඇහැ ඇදවලා තියෙන්නේ. ඔන්න දැන් අපිට හම්බලත් හැදලා තියෙන ඇහැ. දැන් මේ ඇහැේ ලක්ෂණයක් තියෙනවා. මේ ඇහෙන් බලනකොට මොකද වෙන්නේ? අර කියපු කර්මයේ හැටියට වතුර පේන්නේ නැහැ. දැන් වතුර කියන එක ගෝචර නොවන විදිහට තමයි මේ ආයතන ටික හදන්නේ. අපි කියමු වතුර දිහා බැලුවහම පේන්නේ ලේසර වගේ. එහෙම නැත්නම් වතුර තියෙන දිහා බැලුවහම පේන්නේ වතුර බිඳුවක් නැතුව දුම් දානවා වගේ. මම මතක් කළා මේ වතුර බොණ්ඩ නොදෙන කර්මය කළාම ඒ කර්මේ විපාක දෙන්න පුළුවන් විදියට ඇතුලෙන් ආයතන ටික හදන එක තමයි මේ ලෝකයේ අපිට ලෝකේ හම්බ වෙන්න ඕනේ හැටි හදන හැටි තමයි පරිසම්පාදයෙන් කරන්නේ. අර ඕගොල්ලෝ අහලා ඇති සමහර පෙරේතයෝ ඉන්නවා මේ ගංගාන ගඟේ වතුර ගලාගෙන යනවා. රහතන් වහන්සේලාත් යනවා වතුර විපාසය කියලා කෑ ගහලා අඬනවා. ඉතින් කියනවා ওই තියෙන වතුර තියෙන බොණ්ඩ කියනවා. අනේ ස්වාමීනි බොණ්ඩ බෑ, අපිට වතුර නෑ, වතුර පේන්නේ අපිට පේන්නේ ලේසරව කියනවා. මොකද ඒ ආයතන ටිකේ ඒ කර්මෙන් ඒ ආයතන ටික වෙනස් වෙලා ඒ ආයතන ටිකෙන් බලනකොට වෙන්නේ මොකද්ද? ලේසරව වගේ පේන්නේ. දැන් බලන්න එක්කෙනෙකුට වතුර වගේ පේනවා නම් එක්කෙනෙකුට ලේසරව වගේ පේනකොට එකම අරමුණ. මේකෙන් තියෙනවා මේ අරමුණ ආරම්භය පෙනෙන හැටියේ ඊටයි ලෝකෙ විඳලා තියෙන මිසක තියෙන දේ විඳලා නෙමෙයි. දැන් කෙනෙකුට වතුර පේනවා වතුර බොන්න පුළුවන්. කෙනෙකුට වතුර පේන්නේ නැහැ ලේසර වගේ පේන්නේ. ඒකෙන් පේනවා ආයතනයේ මේ ඇහෙන් බලනකොට ලෝකෙට පෙන්නන මට්ටමයි අපිට විඳින්න වෙන්නේ. එතකොට ඒ මට්ටමට පෙන්නන බව තියෙන්නේ මේ ආයතනය තුල. අපි හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන දේ අපිට පේනවා කියලා. නමුත් හොඳට දකින්න මේ සලායතන පච්චා පස්ස කියන එකෙන් කියනවා ආයතන ටිකේ මට්ටමටයි ස්පර්ශ වෙන්නේ කියන එක. දැන් අපි හිතාගෙන ඉන්නේ වතුර නැති තැනක උපදින වතුර බොන්න නොදුන්නාම කර්මයක් කළාම වතුර නැති තැනක උපදී කියලානේ. නමුත් ඒක වතුර නැති තැනක උපදිනවා කියනකොට අපි හිතාගෙන ඉන්නේ ඔය අප්‍රිකා කාන්තාරක වගේ උපදී කියලා. ඔය කාන්තාරක වගේ උපන්නොත් වතුර ටික ගිහින් දුනොත් දිව්‍ය හැකෙනේ. දැන් මේ ආයතන ටික වෙනස් කළාම තමයි නියම විදිහට වතුර නැති තැනක ඉපදලා තියෙන්නේ. වතුර ඇති තැනදීත් වතුර නැති තැනදීත් මෙයා වතුර නැති තැනකයි ඉපදලා තියෙන්නේ. දැන් වතුර නැහැ. දැන් පුළුවන් නම් කියන්නකෝ අපි කියමු හදිස්සියවත් අපේ දැකීම වතුර පේන්නේ නැති මට්ටමක වුණොත් මේ ආයතන ටික වෙනසලා බලනකොට ලේසර් වගේ පෙවුනොත් නාසයෙන් ලං කරනකොට ලේසර් වගේ ගඳ සුවඳ දැවුනොත් දිවෙන් ගානකොට ලේසර් රහ දැවුනොත් අපි බොයිද? අපේ අත්දැකීම් අපේ ජීවිතයේ පැවැත්මනේ අපේ අත්දැකීම. සමහරට අනිත් කෙනෙකුට පේනවනම් වතුර වගේ. නමුත් අපිට පේන්නේ දැයින්නේ ලේසර් වගේ නං. අනිත් කෙනෙකුට පුළුවන්ද නෑ මේ වතුර ටික බොන්න කියලා පොවන්න. දැන් ඔය පිස්සු බළු රෝගේ මැදුනහම කෙනෙකුට දැන් වතුර ටිකේ පෙමුට එයාට මේක පේන්නේ දැයින්නේ මහා බයක් ඇටියට ජල බීතිකාව කියන්නේ. අපි මේ වතුර ටිකක් පොවන්න හැදුවට හරියන්නේ නෑ. එයාගේ ආයතන ටික වෙනස් වෙලා. එයා කෑ ගහන වතුර ටික දකින්න කොරක් දැන්. ඒ වගේ එතකොට දැන් මෙතෙන්දි මම මතක් කළේ හැම වෙලාවෙම දැන් අර කර්මයට විපාකයේ හැටියට කරන්න වෙන මොකුත් නෙමෙයි. ඒ ප්‍රතිසන්දි සිතේ මොකද කරන්නේ? නාම රූප දෙක වෙනස් කරනවා. ඒ ප්‍රතිසන්දි සිතේ හැටියට. කර්ම විඥාණයෙන් කර්මෙන් මොකද කරන්නේ? තමාගේ මට්ටම කළලා දෙන්න කියලා ප්‍රතිසන්දි සිත බාර දෙනවා. මෙයාගේ විස්තර ටික තමයි යාට තියෙන්නේ. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයාට ඕනේ මට්ටම ඒ සිතේ තියෙන ගති ටිකෙන් තමයි මෙයාව හදන්නේ. එයාගේ ටික තමයි මෙයා හදන්නේ. අන්තිමට සලායතන පත්‍ය පස්ස කියනකොට කෙනා කෙනාගේ කර්මය මට්ටමට විඳින්ද ලෝකේ හදලා දුන්න හැටි තමයි පෙන්වන්නේ. මේකෙන් පෙන්නනවා කිසිම වෙලාවක තියෙන දෙයක් විඳිනවා නෙමෙයි කියන එක. දැන් ඔගොල්ලෝ අහලා ඇති මේ කර්මයේ ස්වභාවය ගත්තාම විපාක විඳින්න අර මිලක්ක 35 කතාව ඇද්දගේ අර පැටියෙක් ඉන්න මුව දෙනක්ව මරලා කාලා ඒ මොහොතේම වතුර බොන්න නැතුව තඹැලි 7ක වතුර එකේ බලන එකේ වතුර නැති වුණා. බලන ශනිකව ආයතන ටික වෙනස් වෙච්ච හැටි කර්ම නිසා. උගල අහලති ලෝසක මහරහතන් වහන්සේ ගැන. උපදින දවසේ ඉඳලා පිරුණම් පහන් දවසකම බත් ඇටයක්වත් නැහැ. දම්පිලේ ඉඳ ගන්නවා. අනිත් කට්ටියට හිතෙන්නේ පාත්‍රෙට අත තියන්නවත් ඉඩක් නැහැ මුව විට දක්වාම බත් වෙන්ජන පිරලා කියලා. ළඟට ඇවිල්ලා ළඟම ඉන්න කෙනාට බෙදලා ආපහු යනවා. මොකද කර්මයට ආයතන ටික හදලා දෙන්නන්නේ අනිත් අයට. ඒ මොකද මේ කර්ම විපාක විඳින්න ඕනේ හැටි. දැන් ඉතින් හැමදාම බත් හුලක්වත් නැහැ. ඉතින් පිරුණම් පාන කම්ම හැමයි. දැන් කුණ්ඩදාන මහරහතන් වහන්සේ ගැන බලන්න හැම වෙලාවම යම් කාන්තාවක් පිටිපස්සෙන් එනවා වගේ පේන්නේ. ඒ හේතුන් නිඳා අපහස විඳිනවා. මොකද කර්මයට එතන මෙතන කියලා නැහැ. මෙතන විපාක දෙන්න ඕනේ නම් මෙතෙන්ට පෙන්නලා මේ ඇස් දෙක වෙනස් කරලා පෙන්නනවා. මෙතෙන්ට විපාක විඳින්න පුළුවන් නම් මේ හැම වෙනස් කරලා ඒ හැම වෙනස් කරලා පෙන්නනවා. දැන් සෝරේය සිටුවරේ දිහා බලන්න එක වචනකින් සම්පූර්ණ ඒ පිරිමි ආත්ම භාවයෙන් මතහැරලා ස්ත්‍රියක් වුණා. මේ චේතනාව මත සම්පූර්ණ ආයතන ටික තියෙන්නේ. ඊට පස්සේ අපි සැප දුක් විඳින්නේ ඒ මට්ටම මතයි. එතකොට මම මේකේ මතක් කළේ ඒ වගේ දැන් මේ කර්මයට හැදුණු ප්‍රතිසන්දි සිතත් ඒ සිත නිසා හැදුණු නාම රූපත් ඒ නාම රූප දෙක නිසා හැදුණු ආයතනත් ආයතන වලට ස්පර්ශ වෙන මට්ටම විතරයි මේ තියෙන්නේ. නමුත් මේ අපිට තේන්නේ මේ තියෙන රූප ඔක්කොම නෙමෙයි. දැන් තෞත්සා වැස දෙවියෝ මේ ඇහෙන් පේන්නේ නැහැ. මේ බ්‍රහ්මිය අපිට පේන්නේ නැහැ. ඇයි ඒ පේන්නේ නැත්තේ? අපේ කර්මයේ තියෙන්නේ ඒ මට්ටමේ කර්මයක් නෙමෙයි. දැන් අපේ කර්මයේ තියෙන්නේ මනුස්ස මට්ටමේ කරපු එක කාමාවචර කර්මයක්. ඒ කාමාවචර කර්මයට ප්‍රතිසන්දි වශයෙන් නම් විඥානයේ පිහිටියේ. ඒ විඥාණයෙන් හැදෙච්ච නාම රූප දෙකක් නම් තියෙන්නේ ඒ නාම රූප දෙකෙන් අනුග්‍රහ දක්වපු ආයතන ටිකක් නම් තියෙන්නේ දැන් මේ ආයතන ටිකේ මට්ටමට තමයි අපිට විඳින්න වෙන්නේ. දැන් හම්බ වෙන්න බෑ කාමාවචර දෙවියන්ගේ මට්ටමේ සිතක තියෙන ගති ටික හම්බ වෙන්න බෑ. රූපාවචර භග්ගයේ මට්ටමේ සිතක තියෙන ටික අපිට විඳින්න බෑ. ඒ වගේම තිරසංගත සත්‍යයේ මට්ටමේ තියෙන අපාය ටික විඳින්නත් බෑ. එතකොට මේ කාරණා පෙන්නවා කෙනා කෙනා ඒ ඒ මට්ටමට තැන්කියකට බහැලා ඉඳලා ආයතන ටික හදාගෙන ලෝකෙ විඳින්නේ. මේ දැන්ද මේ අවකාශ ධාතුවේ රූප තියෙනවා. නමුත් මේ ඇහැ අපේ ඇහැ ඇදලා තියෙන යම් කිසි ප්‍රමාණික හර්ට් සංඛ්‍යාවකින් යුක්ත රූප හසු වෙන්න විතරයි. ඒ කර්මයේ මට්ටමට. ඒ හින්දා අපිට ප්‍රශ්නයක් නැහැ. මේ දේවල් තියෙනකොට ඒවා පේන්නේ නැති හින්දා ඒ දැන් අපිට බය වෙන්න දුක වෙන්න නැහැ. බැරි වෙලා ඒ මට්ටමට රූප වැවිලා පෙවුනොත් ඒ මට්ටමේ තැලින් ගැටින්ද කැති කරගෙන ඒ මට්ටමේ සැප දුක් විඳින මට්ටම් අපි හදාගෙන ඉන්නේ. දැන් හිත දියුණු කළොත් අපිට මේ මට්ටම බොරුවක් වෙලා ඒ මට්ටම ඇත්ත වෙයි. ඉතින් මම ඒකෙන් මතක් කළේ මේ ඇහි හැටි තමයි, ඇහි ස්වභාවය තමයි, හැඩ සටහනක් හදලා අපිට පෙන්නනවා. උදාහරණයක් හැටියට මම කියවුවොත් වැලි ගොඩක් තියෙනකොට, වැලි ගොඩක් තියෙන තැනක අපි හිතාගන්නේ වැලි ගොඩක් තියෙනවා, වැලි ගොඩක් පේනවා, පේන්නේ වැලි ගොඩක්, තියෙන්නේ වැලි ගොඩක් කියලා අපි හිතන්නේ නේද? නමුත් ඔතන ඇත්ත බලන්න. අපි කියමු මිනිස්සු බොහෝ දෙනෙකුට ඇවිල්ලා ඔතන තියෙන වැලි කැටේ කැටේ අරගෙන යන්න කියලා. වැලි කැටේ 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 ගෙනිච්චොත, වැලි කැටේ කැටේ ගෙනිච්චොත් අපිට පුණු කන්දට මොකක් වෙයිද? කන්ද නැති වෙයි. දැන් කාගේ අතේද ওই ගෙනිච්ච කන්ද තියෙන්නේ? කාගේ අතේවත් නැහැ. දැන් කෙනා කෙනාට ඇවිල්ලා වැලි කැටේ කැටේ දාන්න කිව්වොත් ආපහු දායි දානකොට අපිට කන්ද පෙනේ. කවුද වැලි කන්දක් ගෙනත් දැන්නේ? කවුවත් නැහැ. දැන් මේකෙන් වැලි කැට ටික ගෙනිච්ච කන්ද ගෙනිච්ච නැහැ. වැලි කැට ටික ගෙනත් දැම්ම කන්ද ගෙනත් දැම්මේ. නමුත් ලෝකේ ඔහොම කරනකොට අපිට කන්දක් ඇති වෙලා කන්දක් නැති වෙලා. දැන් හොයාගන්න කන්ද කියන එක, ඒ කියන්නේ හොඳට සිහි කරලා බලන්න, බාහිර තියෙන්නේ වැලි කැට ටිකයි අවකාශයයි විතරයි. මේ වැලි කැටේ දන්නේ, මේ වැලි කැටේ, මේ වැලි කැටේ දන්නේ, මේ වැලි කැටේ හිස් අවකාශ ධාතු තුල වැලි කැට කැට ගොඩක් තියෙනවා. ඔය දිහා මේ ඇහිම් බලනකොට කන්දක් ගොඩක් වගේ මෙවිලා පෙනේ අපිට. එතකොට අපිට පෙනෙන දේ තියෙන දේ නෙමෙයි, තියෙන්නේ වැලි කැටයි හිස් අවකාශයයි. මෙහෙම තියෙන තැනක වැලි ගොඩක් හදලා තියෙන්නේ අපිට. දැන් මේ වැලි ගොඩ කියන එක දකින්න ඉස්සෙල්ලා තිබුණත් නෙමෙයි, දැක්කන් පස්සේ තියෙනවත් නෙමෙයි, බලන වෙලාවට ආයතනයෙන් තමයි හදලා තියෙන්නේ. එහෙම තේنده හේතුව මොකද්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා මෙහෙම රූපයක් හදලා තේنده හේතුව මොකද්ද? මෙන්න මේ සලායතන පත්‍ය පස්ස. මේ ආයතනයන්ට ආයතන ටික නිසා මෙහෙම රූපයක් හදලා ස්පර්ශ වෙන්නේ. මේ රූපයක් ස්පර්ශ කරන්න පුළුවන්. මේ ඇහැ හැදිලා තියෙන්නේ එක වැලි කැටයක් අහුවෙන විදිහට නෙමෙයි, වැලි කැට රාශියක් අල නිමිත්තක් හිතර දෙන්න පුළුවන් විදිහටයි ඇහැ හැදිලා තියෙන්නේ. ඒ නිසා දැන් මෙහෙම පේන කොටක් මේ පේන දෙට ඔබෙන් පවතින්නේ අර වැලි කැටයි අවකාශයයි වගේ සියුම් සියුම් රූප කලාප රාශියකුයි අවකාශයයි විතරයි. ඔහොම තියෙන තැනක එක එක හැඩසටහන් මවලා පේන්නේ අපේ හිතට. මෙන්න මේ වගේ සිද්ධියක් නිසායි මේ පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාපච්ච සංඛාරා කියලා ලෝකය කියන එක තමන් තුලින් හදන නිසා ඒ කර්මයට හදපු ආයතනයේට අවස්ථාවට හැදිලා අපිට මෙහෙම පෙන්නන නිසා හරියට මිරිඟුව තියෙනක ජලය තියෙනවා වගේ පේනවා වගේ මිරිඟුව තියෙන්නේ මේ ඇහෙන් බලනකොට ජලය කියලා පේනවා. මේ ජලය කියන එක පේන්න, ජලය කියන අපිට පේන රූපය ඇති වෙන්න තියෙන හේතු ටික මොකද්ද කියලා බැලුවොත් මොකද බලන්න තියෙන්නේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හාව ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියලා තමයි බලන්න වෙන්නේ. ඇයි? අවිද්‍යාව නිසා, කර්ම නිසා, තණ්හාව නිසා, ආහාර ටික නිසා ඇහැදුනා නම් ඒ ඇහෙන් බලනකොට මෙහෙම සටහනක් පේනවා නම් එහෙනම් ඒ පේන රූපය හැදෙන්න හැදිලා තියෙන්නේ මොකක්ද? හේතු ටික ආධ්‍යාත්මිකයි. එතකොට හොඳට දකින්න ඕනේ බම්බයක් පමණ ශරීරයෙන් මේ රූපයේද දකින්න කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මෙහෙ යමක්, ඒ කියන්නේ මේ විදුරුවට නිල් පාට කැලෙව්වොත් බහැර තියෙන වර්ණයක්, බහැර තියෙන ගස්කොළන් නිල් පාටට වෙලා පේන්නේ. ගස්කොළන් නිල් පාටට පේනින්නේ මේ විදුරුවේ තියෙන හැකියාව නිසා එහෙම පේන්නේ. ගස්කොළන් නිල් පාටින් ද නෙමෙයි. ඒ වගේ මෙහි හැඩතල තියනවා කියලා මෙහෙම පේන්නේ, මේ ඇහි හැකියාවෙන් පේන්නේ. ඔකට මම තව අර වචනයක් කියන්නේ, දැන් ඔයගොල්ලෝ දන්නවා වර්ණන්දතාවය කියලා එකක් අහලා තියෙනවානේ. වර්ණන්දතාවය කියන්නේ කෙනෙකුට රතු පාට පේන්නේ. අහලා තියෙනවද එහෙම එකක්? දැන් බලන්න, බාහිර තියෙන රතු පාට කියලා එකක් තියෙනවා. තියෙන රතු පාට නම් ඇහෙන් බලන්නේ. ඉතින් එක්කෙනෙකුට රතු පාට පේනවා, එක්කෙනෙකුට පේන්නේ නැහැ. දැන් අපි දෙන්නෙක් ඉන්නවා නම්, දැන් රතු පාට තියෙනවා නම් දෙන්නටම රතු පාට පේන්නේ තියෙන එකම. දැන් එක්කෙනෙකුට රතු පාට පේන්නේ නැහැ, එක්කෙනෙකුට රතු පාට පේනවා කියනකොට, එහෙනම් මේ පාට පෙනෙන එකටද මුල් වෙලා තියෙන ඇහැ කියන එක පේනවා. දැන් රතු පාට පේන්නේ නැහැ කියන එකට හේතුව මොකද? ස්නායු දුර්වලකම්. ඒ පේන විදිහට නෙමෙයි උපතින්ම හැදිලා තියෙන්නේ. එතකොට ඒ නිසයි මෙහි පේන්නේ නැත්තේ. අරයට රතුපාට පේනවා. දැන් මම කියන එක තේරෙනවද? රතුපාට කියන එක බාහිර තිබුණ එකක් නම් පේන්නේ. ඉතින් කාටද පේන්නේ දෙපැ? ඇහි වෙනස්කම නිසා රූපේ පේන්නේ නැහැ කියනකොට අපිට හම්බ වෙන රූපය කියන එක හදපු එකකුයි එහෙනම් හම්බ වෙන්නේ කියන එක කියනෝ නේද ඒකේ? දැන් අපි කියනවනම් හරි, ඇහැ වෙනස් වෙලා තියෙන රූපේ පේන්නේ නැත්තේ කියනකොට අපිට හිතෙන්නේ. ඉතින් නමුත් අපිට හම්බ වෙන රූපේ එහෙනම් ඇහැ නිසානේ හම්බ වෙන්නේ. ඔක හොඳට හිතන්න. ඒ කියන්නේ දැන් අපි තියෙන රූපේ කියලා කියන්නේ එහෙනම් මේ පෙනෙන මට්ටමටනේ. අපිට පේන දේනේ අපි බලලා තියෙන්නේ. කියන්නේ කෙනෙක් මෙයාගේ ඇහි හැකියාව මෙහෙම ඉඳ යා රතුපාට පෙන්නලා. මෙයාගේ ඇහි හැකියාව මෙහෙම නිසා යා රතුපාටට පේන්නේ නැති වෙලා. කොහොම හරි අපි තියෙන රූපේ කියලා ආපහු බැඳලා තියෙනත් අපිට පෙනෙන රූපේ තමයි. පෙනෙන රූපේ ඇඳලා තියෙන හිතේ. හිතෙන් කියන්නේ මේ පටිසම්පාදේ හරහා. එහෙම ගත්තාම ඒකත් මම ඉදිරිපත් කළේ බාහිර තියෙන දේ නෙමෙයි අපිට පේන්නේ. බාහිර වර්ණ සටහනක් පෙන්නවා. ඒ පේන්න තියෙන හේතු ටික තියෙන ආධ්‍යාත්මික කියන එක පෙන්වන්නද? එතකොට මේ පටිච්ච ඒකයි යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සම්පදං පස්සේ යෝ පටිච්ච සම්පදං පස්සේ සෝ ධම්මං පස්සේ කී පටිච්ච සම්පදේ දැක්කොත් ධර්මයේ දැක්ක ධර්මයේ දැක්ක පටිච්ච සම්පද දැක්ක. ඒ කියන්නේ එයා නියම විදිහට ලෝකේ ඇති වෙන හා නැති වෙන හැටි දකිනවා. ලෝකේ කියන්නේ ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. කන්දානම් පාතු භව ආයතනනම් පටිලබෝ අයං උච්චති ජාති. ඉපදුනා කියන දේ එකම දේ තමයි ස්කන්ධයන්ගේ 15 වීම ආයතනයන්ගේ ලැබීම ඉපදීම. ආය වෙන මුකුත් නෙමෙයි ඉපදීම කියන්න තියෙන්නේ. ජාතිය ස්වභාව කොට ධර්මය කියලා කියන්නේ ඉපදීම කියන්නේ උච්චාරණ. එතකොට මෙන්න මේ දර්ශනයේ මේක තව ගොඩාක් දැනගන්න තියෙනවා. නමුත් කෙටියෙන් දැන් දැනගන්න මේ සම්පින්දණය කළා කෙටියෙන් දැනගන්න. ඉපදෙන්න ඉස්සෙල්ල ලෝකේ තියෙනවා, තියෙන ලෝකේ ඉන්නේ අපි, මැරිලා යනවා ඒ ලෝකේ තියෙනවා කියන දර්ශනයක් තියෙනකොට ඔය පැවැත්ම තුල අඬමින් හැපෙමින් වැළපෙමින් තියෙන ලෝකෙක ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දර්ශනයක් ඉදිරිපත් කළා, අදහසක් ඉදිරිපත් කළා. ඔක වැරදි, ඔක නෙමේ ඇත්ත. ලෝකේ අනිත්‍යයි, ලෝකේ කියනක අනිත්‍යයි කියන අදහසක් කලා. ඔය ඕකට කියන්නේ නිත්‍ය සංඥා. ඕක වැරදි. ලෝකේ අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ ඉපදෙන්න ඉස්සලා තිබුණත් නෙමෙයි, ඉපදුනන් පස්සේ තියෙනවත් නෙමෙයි. අවස්ථාවට ආයතනයන්ට හදාගෙනයි ලෝකේ පරිහරණය කරන්නේ කියන දර්ශනයක්. ආයතන ටිකේ ඉපදීමයි ලෝකේ ඉපදීම, ආයතන ටිකේ පැවැත්මයි ලෝකේ පැවැත්ම, ආයතන ටික නැතිව නැති වෙන ඉඳ ලෝකේ අනිත්‍යයි. තමන් එක්කමයි තියෙන්නේ. තම් ආපහු තමන්ට හැරලා අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි කියන දර්ශනයක් ඉදිරිපත් කළා. ඇයි එහෙම ඉදිරිපත් කරන්නේ? ඇයි එහෙම කියන්නේ කියන එක සහේතුක බව පෙන්වන්න බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයෙන් පෙන්වුවා. මෙන්න මේ විදිහට සිද්ධියකුයි වෙන්නේ. ලෝකය අපිට, ලෝකය කියන එක හැදෙන්නේ බඹයක් වුණ ශරීරයෙන්. බඹයක් වුණ ශරීරයෙන් තමයි ලෝකය කියන එක හැදෙන්නේ. මේ ලෝකය කියනක නූපදින්න පුළුවන් අවිද්‍යාව නැති කළා කර්මය නැති කළා මේ විදිහට තමයි ලෝකේ හදාගන්නේ නැතුවත් ඉන්න පුළුවන් කියලා ලෝකයක් ලෝකේ ඇති වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වෝ මේ බබයක් වුණ ශරීරයෙන් පෙන්වලා මේ දර්ශනේ ඉදිරිපත් කළා. දැන් ඔන්න අනුමානයට මතක් කළේ ඔගලන්ට නිවන පිළිබඳ පාණිඩේ මම මතක් කළේ අපි නොදන්නා නිවන පිළිබඳ කියන්නේ ලෝකයේ තුල දැකීම ගන්න අපි මෙච්චර කල් ජීවත් වෙච්ච හැටි ඉපදෙන්න ඉස්සලා තිබුණා කියන ලෝකෙ ඉපදෙනවා අපි මරණයෙන් පස්සේ අපි මරනවා ලෝකේ තියෙනවා ඔය දර්ශනියම තමයි එක්ෂණිකව අපිට තියෙනවා යම් අරමුණක් දකින්න ඉස්සලා තේදී තියෙනවා තිබුණු අරමුණයි පේන්නේ පෙවුණෙන් පස්සේ අපි අහකට ගියර දැකපු දේ තියෙනවා ඕක තමයි නිත්‍ය සංඥාව ඔය නිත්‍ය සංඥාවට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා. අවිද්‍යාවෙන් හටගත්ත සංස්කාරයක් තුල ආයි විද්‍යාව උපදින්නේ නැහැ. විද්‍යාව ලබන්න බෑ. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන්න දෙයක්. ඒ තුල ඇති වෙන්නේ පුඤ්ඤාභි හෝ අපුඤ්ඤාභි හෝ ආනිජ්ජාභි සංඛාර මිසක ආය නිවන් මඟ ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට ඔන්න ඔය මට්ටම තමයි ලෝකෙ දැකීම අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ වෙනස් කළ දර්ශනය පෙන්වුවා ඒ කියන්නේ ඔය මට්ටම වැරදි කියන එක. ඔය මට්ටමට තමයි ජරා මරණ දුක එන්නේ දුක් විඳින්නේ. දැන් අපි ওই දැකීම සහිත අපිනේ ජරා මරණ දුක් විඳින්නේ නේද? හරි. බුදුරජාණන් වහන්සේ මේ සියලුම දුකෙන් ජරා මරණයන්ගෙන් ඈතර වෙන දර්ශනයක් පෙන්වුවා. ඒකට කියව ලෝකෝත්තර. ලෝකයාගේ මේ දැකීමෙන් ඈතරයි. ඒ තමයි ඉපදෙන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි ආයතන ටිකේ ඉපදීමම ලෝකේ ඉපදීම කියන ලෝකේ ඇසුරු කරනවා නෙමෙයි ආයතන ටිකේ පැවැත්මයි ලෝකේ ඇසුරු වෙන බව ලෝකේ තියෙද්දි අපි මරනවා නෙමෙයි ආයතන ටික නැතිවීමමයි ලෝකේ නැතිවීම. ඒ දර්ශනේ එක්ෂණිකවක් අරමුණක් හම්බෙන්න ඉස්සෙල්ලා දකින්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවට හැදිච්ච දෙයකුයි පිනෙන්නේ කියලා පටිච්චසමුප්පාදේ දන්නවා. එහෙම කියන්න හේතු ටිකක් ඇයි ලෝකයා මෙහෙම කියන එක වැරදි ලෝකයට පේන දේ වැරදි. මෙහෙම පෙන්වන්න මෙහෙම කියන්න තියෙන හේතු ටික ඇයි මොකද්ද හරි කියන එක කියන්න තියෙන සාක්ෂි ටිකට තමන්ටම හයියක් හැටියට පටිච්චසමුප්පාදයක් දන්නවා. පංච උපාදස්කන්ධයේ ඇතිවීම දන්නවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් මේ පංච උපාදස්කන්ධය ඇදෙනවා නේද කියලා දන්නවා. දැන් සම්මාදිට්ඨි ඔන්න දැන් නිවැරදි දැකීමක් ඕගලන්ට තියෙනවා අනිත් අයට නැති කියලා හිතන්නකෝ. දැන් මේ දැකීම ගත්තාම ජරා මරණ දුකෙන් කවදා හරි දවසක මිදෙනවා කියලා දන්නවා. තේරෙන්නේ? දැන් ඔය දන්න ටික ඕගලන් දකින්න තැනට ගන්න ඕනේ. නිවන් දකින්න යනවා කියලා කියන්නේ නිවන කියන්නේ මොකද්ද? ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රියංගයක මේ සියලුම දුකෙන් මිදෙන්න ඕනේ. ලෝකෙන් මිදෙන්න ඕනේ. ඔය සියලුම දුකෙන් ඔය ලෝකෙන් ඕගොල්ලෝ මිදෙනවා කොහොමද? මෙන්න මේ දැකීම ගත්ත දවසට. මේ දැකීම ඇති කරගත්ත දවසට. ලෝකෝත්තර මේ දැකීම ලෝකෙන් ඈතයි. සම්මාදිට්ඨි මේ දැකීම නිවැරදි. මේ දැකීම තියෙනකොට මිත්‍යා දෘෂ්ටියත් මිත්‍යා දෘෂ්ටිය නිසා අපේ සියලු දුකත් නැති වෙනවා. මොන දැන් සම්මාදිට්ඨිය තියෙනකොට නිවන පේනවා. නිවන දකින්නවා. ඒ කියන්නේ මෙතෙන්ට ආවහම ජරා මරණ දුකේ නිරෝධය. ලෝකය ජරා මරණ තියෙන මේ වැරදි දැකීම නිසා තියෙනවා කියන මට්ටමක ඉඳලා ඇලිලා බැඳලා දැන් මෙහෙ ඉඳගෙන gedara නැති වෙච්ච එකට ලෝකේ ආඬනවා නා. මේ දර්ශනේ ලැබ සිටින කෙනාට ඒ වගේ දුකක් එන්න පුළුවන්ද? එන්නේ නැහැ. ඒතර මේ දුකෙන් මිදෙනවා. ඒ දුකෙන් මිදෙනවා කියලා දැකලා මේ දර්ශනය ගත්තාම දැන් මේ මට්ටම ජීවිතය කරගන්න ඕගලන්ට ඕනේ. දැන් දැනගත්තට ඕගලන්ට බෑ තාම. තාම තියෙන්නේ මේ ටික නොදන්නා කාලේ ඇති කරගත්ත වරද. දැන් සීලයක පිහිටලා මේ සමත කමතහනකින් හිත වඩවඩ මෙන්න මේ බුදුහාමුදුරු පෙන්වපු දර්ශනේ දකින්න මට්ටමට ඒක ජීවිතය කරගන්න කටයුතු කරන්න තියෙනවා. ඔගලන්ට තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාව වඩන්න. මේ ත්‍රි ශික්ෂාව පුරනකොට මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා. සම්මාදිට්ඨිය ඇති වෙනකොට මොකද්ද වෙන්නේ? මිච්ඡාදිට්ඨියත් මිච්ඡාදිට්ඨිය නිසා අවිද්‍යාවත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන්න සංස්කාරත් සංස්කාර ප්‍රත්‍යයෙන් උපන්න විඥානයත් විඥාන ප්‍රත්‍යයෙන් උපන්න නාම රූප නාම ප්‍රත්‍යයෙන් උපන්න සලආයතන සලආයතන ප්‍රත්‍යයෙන් උපන්න ස්පර්ශයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්න වේදනාවත් මේ ඔක්කොම ටික අතහැරෙනවා. ඒ නිසා අමුතු මේව තුල ඉඳගෙන ඒ වයින් කරන්න ඕනේ මේ සම්මාදිට්ඨි මේ දැකීම ගන්න විමුක්තිය නිවන හරියට ඔයගොල්ලෝ දැක්කොත් අපි ජරා මරණ දුකෙන් මිදෙන්නේ මේ දර්ශනය නිසායි. මෙහෙම දැක්මක් තියෙන්නේ මෙතෙන්ට ගියාම මේ දුකෙන් මිදෙනවා කියලා විමුක්තිය ගැන සැක නැති වුණොත් සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ඔය පහගෙන ඉතක වෙන්නේ ඉතින්ලා මිදුනහම මිදුනා කියන නුවණ එනවා මිදෙන්න මෙන්න මේවා මිදෙන්නේ මෙහෙමයි මිදෙන්නේ මිදෙන දැන්ට යන්නේ මේ සීල සමාධි ප්‍රඥා සීලයක පිළිල සමාධිය වඩලා නුවණින් බලලා මේ ආශ්‍රවංගෙන් කෙලසුංගෙන් මේ දුකෙන් මිදෙන්න ඕනේ මිදුනහම මිදුනා කියන නුවණ එනවා කියලා දැනගන්න දැනගත්තුත් ඕගොල්ලෝ හම්බෙච්ච හම්බෙන එක පිටිපස්සේ යන්නේ මොනවා හරි පාරක යන්නේ. ඕගොල්ලෝ දන්නවා කරන්න ඕනේ මොකද්ද නැද්ද? අපිව අපිට දුකෙන් මිදෙන්න ඒ කියන්නේ මේ ලෝකයාගේ දකින්න මට්ටම ලෝකයට පෙනෙන මට්ටම තියාගෙන නම් ලෝකෙ දුක් විඳින්න ඒ දර්ශනය වෙනස් නොවි. දුකෙන් මිදෙන්න බෑ. දුකෙන් මිදෙන හැටි දන්නවා මේ දර්ශනය වෙනස් වෙන්න ඕනේ. ඒ දර්ශනය වෙනස් වෙන්න නම් මෙන්න මෙහෙම දකින්න ඕනේ. මේ දකින්න මටම ජීවිතේ ගන්න ඕනේ කියලා. දුකේ Nirodheට පාර දන්වා යා. මේ ලෝකයට පේන මට්ටම වෙනස් නොකර ඒ ඇතුළෙම ඉඳගෙන බොරුවට කෑ ගහන්නේ නැහැ. සහේතුකයි මේක. ඒකයි මේ හැම වචනයක් ගානෙම තියනවා නුවණැති පුරුෂයෙකුට පෙන්වන්න පුළුවන් බවක් මේ එන්න මේ ඇවිල්ලා බලන්න කියලා. ඒ වගේ ඔගොල්ලෝ නිවන් දකින්නවා කියනකොට මට කියන්න තියෙන කල්යාණ මිත්‍රයෙක් කෙනෙක් එක දෙයයි මේ හිස් බව කියලා ශුන්්‍යතාවය කියලා මොනවා හරි අදහස් වලට මෙන්න එපා. ඕගොල්ලන්ට ඇත්තටම ඕගොල්ලන්ගේ ජීවිතේ ජරා මරණ දුකෙන් මේ ජීවිතේ මිදෙන මිදෙන්න පුළුවන් මානසික මට්ටම බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දර්ශනය. ඔන්නෝ දර්ශනය පෙන්වලා මෙන්න මේ වගේ දැකීමක් තියෙන මේ දැකීම ඇති කරගත්ත දවසට මේ දැකීම නැතිකම නිසා ඇතිවෙච්ච මට්ටමේ දුක් විඳින්නේ නැහැ. මේ ලෝකෙ මට්ටමේ දුක් විඳින්නේ නැහැ කියලා සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය කියලා කිව්වේ නිවන පේනවා. නිවන කිව්වේ මේ දර්ශනයේට ලෙඩවීම මහලු බව මරණය මේ දුක් මුකුත් නැහැ. සත්පුද්ගල ආත්ම භාවයේ දුක් නැහැ. පංච උපාදාන ස්කන්ධ දුකම නිරුද්ධ වෙනවා මේ දර්ශනයේට. ඒ කියන්නේ තියෙන දේ හම්බ නොවෙනකොට හොඳ නරක දෙක හම්බ වෙන්නේ නැහැ. හොඳ නරක දෙක හම්බ වෙන්නේ නැත්නම් ඇලෙන්න ගැටෙන්න නැහැ. ඇලෙන්න ගැටෙන්න නැත්නම් ලෝභ දේශ දෙක නැහැ. දැන් තියෙන අපි ඉපදෙන්න තිස්සලන ලෝකෙ තිබුණේ තියෙන ලෝකෙ අපිට හම්බ වෙනකොට. ඒ හම්බ වෙන ලෝකෙ හම්බ වෙන දේවල් හොඳ සහ නරක කියලා දෙකක් හම්බ වෙනවා අපිට. හොඳ දෙයට කැමති නරක දෙයට අකමැති කියන එක බෙදෙන්නේ ඉබේමයි. කැමති දෙයට ලෝභය නා අකමැති දෙයට ද්වේෂය කියන එක බෙදෙන්නේ ඉබේමයි. ලෝභ දේශ දෙක තියෙන තැන මෝහය තියෙනවා. ලෝභ දේශ මෝහ තියෙන තැන සසර ජරා මරණ දුක තියෙනවා කියන එක වෙන්නේ ඉබේ. ඉතින් අපි ඉපදෙන්නේ ඉස්සලා තිබුණෙත් නැත්තම් හරියට අපිම ගෙදෙට මෙතෙන්ට එන්නේ ඉස්සලා වටාපත තිබුණේ මම්මයි අරගෙන ආවේ මං ඉන්නකම් වටාපත තියනවා යනකොට මම අරගෙන යනවා තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි ඉන්නකම් තිබ්බලකින් බලන්න මේ පැත්තේ එතකොට වටාපත තියෙන එක ඇති බවට ඕගලන්ට සිහි කරන්න පුළුවන්ද කියලා මම මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ල වටාපත කියන එක සිහි කරන්න පුළුවන්ද පුටිය හෝ මේසි උඩ බෑ මම ගියන් පස්සේ සිහි කරන්න බෑ මොකද මම එන ආපු එන නිසාමයි වටාපත අරගෙන ආවේ දැන් වටාප මම ඉන්නවා කියන්නේ වටාපත තියෙනවා තියාගෙන ඉන්නවා මම යනකොටම වටාපත අරගෙන යනවා දැන් ඕගලන්ට වටාපත මෙහෙ තියෙනවා කියලා සිහි කළා එන්න පුළුවන්ද අපිට කාටවත් ගියන් පස්සේ වටාපත තියෙනවා කියන කීතේනවාද නමුත් මගේ දර්ශනේ යෙදුනොත් මම අරහෙන් එන්නේ ඉස්සෙල්ලම වටාපත මෙතන තියෙන්නේ තියෙන වටාපත අරගෙන මම බන කියනවා කියලා වටාපත තියලා මම යනවා. නිත්‍ය සංඥා මම දැකපු වටාපත අතන තියෙනවා කියන එක නවත්තන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. නමුත් ඉස්සෙල්ල සිද්ධියේදී මම එනකොටමයි මේ වටාපත අරගෙන ආවේ මෙතෙන්ට කලින් තිබුණා නෙමේ. මං ආපහු යනකොට වටාපත අරගෙන යනවා කියලා දැක්කොත් වටාපත ගැන සිහි කළ මෙහාට හිත නමන්නවත් ඕනේද? හිත නැමෙනවද? මෙතන වටාපතක් තියෙනවා කියන වචනවත් කියන්න වෙනවද? ඒ වගේ බලන හැම අරමුණක්ම අදාපි මං එන්නේ ඉස්සෙල්ලත් වටාපත මෙතන තිබ්බා. තියෙන වටාපත අරගෙන තමයි බණ කිව්වේ. මම ගියා වටාපත තියෙනවා කියනකොට ඉබේම හිතින්නේ. ඒ වගේ දැන් වටාපත තියෙනවා වගේ ඕගොල්ලෝ යන්න ඉස්සෙල්ලා දැන් ගෙදර තියෙනවා. තියෙන ගෙදර තමයි බලන්නේ, ඇසුරු වෙන්නේ, ජීවත් වෙන්නේ. ආපහු ආවහම දැන් ඕගොල්ලෝ ආවනම් ගෙදර තියෙනවා බලන්න තියෙනවද නැද්ද කියලා ගෙදර තියෙනවා. දැන් ওই තියෙන ගෙදර හොරු කැඩීම නිසා, ගිනි ගැනීම නිසා ඕගොල්ලෝ දුක ඉතුරු කළා මෙහි ඉන්නේ. දැන් පණිවිඩෙ එන්න හේතු තියලා තියෙන දුකට, ගේ කැඩුනා කියලා හේතු වෙන්න පුළුවන්, ගේ ගිනි ගැත්ත කියලා එන්න පුළුවන්, ජලයට යටුණා කියලා එන්න පුළුවන්, ගේ විනාශ වුණා කියලා එන්න පුළුවන්, දුකට හේතු ටික තියාගෙන ওই ඉන්නේ. ඔහොම ඉඳගෙන හිටියොත් දුක උඩ ඉඳගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඔකත් දේශනා කරනවා හරි ලස්සනට. මේ නගරෙ ගිනි ගන්නදී මගේ ගිනි ගන්න දේවල් නැහැ කියන බුදුරජාන් වහන්සේ. එහෙනම් මම සුවසේ ඉන්නවා කියනවා. අපිට සුවසේ ඉන්න බෑ. අපිට අම්මලා තාත්තලා දුවවරු නැදෑයෝ ගෙවල් දොරවල් තියෙනවා. අනිත්‍ය වෙන ලෝකේ දුක එන්න පණිවිඩ ටික වට කරලා තියලා තමයි අපි මෙහෙම ඉන්නේ. එහෙනම් තව ටිකකින් මේ සිල් පණිඩයක ඉන්න පුළුවන්. මේ බණ ටිකව තහන්න බැරි වෙන විදිහට වේගෙන් තගලා නැගිටලා යන්න පුළුවන් විදිහට තියෙන්නේ. එහෙනම් හොඳට දකින්න අපි ඉන්න තැන මොකද්ද කියන එක. ඔය මෝඩකම තුල ඉඳගෙන අනිත්‍ය ගැන කතා කරුවට වැඩක් නැහැ. කැරකෙන දේ ඇතුලේ ඉඳලා කැරකෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් දේශනා කළේ ඔය දැන් වටාපතේ එන්න ඉස්සලා වටාපත තිබ්බා වගේ සිද්ධියක් ගැන ඔය කියන්නේ. නමුත් මම එනකොට වටාපත අරගෙනම යාවේ ඉන්නකම වටාපත තියෙනවා. යනකොට වටාපත අරගෙන යනවා. ආයේ මේ පැත්ත ගැන මොකුත් නැහැ. අපිටත් අපේ මනස මේ මොහොත වෙනකොට තිබුණා නම් දැන් දැකපු වෙලාවේදී දැක්කා. ඒ කියන්නේ ආයතන ටික උපදවාගෙන බැලුවේ. ආවට පස්සේ දැන් නැත්තම්. ඒ කියන්නේ අපිට අතීතය හැරලා බලන්න වෙන්නේ. දැකපු දෙ නැහැ. ආපහු ආයතන ටික ගැටුනොත් gedara තියෙන එක පෙනේ කියලා දන්නවා. දැනට එහෙම එකක් නැහැ. මොකද එතකොට හොඳට දන්නවා ලෝකේ තමන් තුල උපදින්නේ. ඒ කියන්නේ බාහිර තියෙන දෙයි මේ ආයතන ටික ඒ එකතු කළා නම් පෙන්වන්නේ. අවස්ථාවට උපදින්නේ කියනකොට තියෙන දෙයක් අල්ලගෙන කන්න පුළුවන් මට්ටම නැහැ. මේක ටිකක් ගැඹුරුයි. ඒකයි මම කිව්වේ කෙටියෙන් දැනට දැනගන්න අර දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන මට්ටම තිබුණොත් අපිට දැන් තියෙන ශුන්්‍යතාවය අනිමිත්ත බව. වර්ග ශුන්්‍යත චේතෝ විමුක්තිය අනිමිත්ත චේතෝ විමුක්තිය අප්පනිහිත චේතෝ විමුක්ති ප්‍රණිදි නැහැ. ප්‍රාර්ථනා නැහැ. ඒක තමයි නිවන කියන්නේ. එතකොට ඒකද එහෙම එහෙනම් මේ හිස් බව තමයි නිවන කියලා ගන්න එපා. මම මේ කියන්නේ මේ දර්ශනය දකින්න. මේ දර්ශනයට කියන්නේ මේ දර්ශනය තුලින් දුක ඇති කරන නිමිති නැති කරනවා. එතකොට මෙන්න මේ වගේ ශුන්්‍යතාවයක් පෙන්වනවා. ඒ ශුන්්‍යතාවය නැත්තම් ඒ අනිමිත්ත බව ඒ නිවැරදි දැකීම ගත්තාම මේ ලෝකයක මට්ටමේ දුකෙන් මිදෙනවා. ඔන්න නිවීමේ පණිවිඩය දුක නැති කිරීම හැටි නිවන ගැන කෙටියෙන් ගත්තම අජරාමර බව. නිවන කියනකොට මේ හිස් බවක් ගැන හිතන්න එපා. අජරාමර බව, ජරාමරණ දුක නොවන හැටි දර්ශනේ දන්නවා. දැනගත සම්මාදිට්ඨි. මෙන්න මේ දැකීමයි නිවන කියන්නේ මෙතෙන්ට එළඹු දවසටයි. ඒ කියන්නේ අර වටාපත එනකොටම අරගෙන ආව ඉන්නකන් තියාගෙන හිටිය යනකොට ගේංච කියන තමන්ගේ පැත්තට නැඹුරු වෙලා තියාගෙන ඉන්නවා මෙහෙන් මිදිලා ලෝකේ. ශුන්්‍යතාවය. ලෝකේ තිබුණා ඉන්නවා කියන මට්ටම නැහැ. ඉස්සෙල්ල එකේ උනේ තමන් නිසාම ඇති වුණා, තමන් පවතිනකම් පැවතුණා, තමන් යනකොට යනවා කියන එක දන්නේ නැති නිසා. එතකොට එන්නේ ඉස්සෙල්ල වටාපත තිබුණා, තිබුණ වටාපත අරගෙන බණ කිව්වා, පැත්ත ගියාම වටාපත තියෙනවා. අරෙහි හිතියට මෙහි වටාපත තියලා තින්නේ දුක් වෙන්න පුළුවන්, අඬන්න පුළුවන්, වටාපත ගන්න එන්න පුළුවන් විදියට ඉන්නේ. නමුත් තමන් තුල තියාගෙන ලෝකෙ ඇති වෙන හැටි හිතියාම මෙහි වටාපතකට අඬන්නවත් වටාපතක් හොයාගෙන එන්න ඕනේ. තමන් කියන තැන තියෙන අවශ්‍ය ටික ඉවර වෙනකොට ඒ වටාපතත් එක්කම නැති වෙන අලුතෙන් එකක් හොයාගෙන යන්නත් නැහැ. තේරෙනවද මං කියන්නේ? ඒ වගේ ලෝකයේ අර වටාපත එනකොටම අරගෙන ආව ඉන්නකන් ඉඳගත්ත යනකොට ගෙනියනවා වගේ දර්ශනය ගන්න ගත්තොත් බලන අහන දැනෙන හැම දෙයකටම මෙහි ශුන්‍යතාවයක් එළඹ සිටින්නේ ඉබේමයි. ප්‍රාර්ථනා නැති වෙන එළඹ සිටීමයි. ඒ නිසා මෙන්න මේ දැකීම කියන එක ගන්න තමයි ඒක ලේසි නෑ, ඒක අපහසුයි. මෙතර ඉඳලා එතරට යන්න තියෙනවා. ඕකටයි නිවන් දකින්න මග වඩනවා කියලා කියන්නේ. නිවන් මග කියලා කියන්නේ සිල් ගත්තේ හිත සමාධි කරන්න, හිත සමාධි කළේ නුවණින් මෙනෙහි කරන්න. මොකටද මේ දර්ශනේ පිරෙන විදිහට? ඔය දර්ශනේ ජීවිතේ වෙච්ච කම දවසට ඔන්න ඔය මට්ටම ඕගලන්ගේ දර්ශනේ වෙච්ච දවසට, ඕගොල්ලෝ දකින දවසට සහ අස්ස දස්සන ඒ දැකීම සමගම ඔයගොල්ලන්ට ධර්මතා තුනක් දුර වෙනවා. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන සක්කාය දිට්ඨියත්, කෙසේද කෙසේද යන විචිකිච්ඡාවත්, සීලබ්බත පරමාසත් කියන ටික දුර වෙනවා. ඊට පස්සේ සීලයක පිටලා හිත සමාධි කරලා තව දුරටත් මේ පංච උපාදාන ස්කන්ධයත් ඇතිවීම නැතිවීම බලනවා. පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම බලනවා කිව්වත් එකයි, පටිච්චසමුපාදය බලනවා කිව්වත් එකයි, මේ ඔක්කොම එකයි. පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම බලනකොට සකදාගාමි වෙයි. එතනදී තව දුරටත් පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම බලනකොට අනාගාමි වෙයි. තව දුරටත් පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම බලනකොට දර්ශනීය එළඹ සිටින තැනට මේයි මත්ත්‍ය කළ යුත්තක් නෑ රහත්. එකම සිද්ධිය තියෙනවා. ඒ පංච උපාදාන ස්කන්ධය උදේ බලන්ඩ හිත සමාධි කරන්ව ඊට උපකාර වෙන සීලයක පිළිතන. සීලයක පිළිලා හිත සමාධි කර කර මෙන්න මේ දැකීම ගණ්ඩ ඔන්න ඔය දැකීම ගණ්ඩයි හැම කමටහනක්ම වැඩුවා නම් වැඩුවේ. වඩනවා නම් වඩන්නේ, වඩන්න ඕනේ හැම සමාධියක්ම වඩන්නේ. සමත කමටහනක්ම හිත සමාධි කරගන්න නීවරණ ධර්ම දුරු කරගන්න. ඇයි හිත සමාධි කරන්නේ? ඇයි නීවරණ ධර්ම දුරු කරන්නේ? තාම ඉපදෙන්න ඉස්සර වෙලා, ඒ කියන්නේ තාම පේන්නේ නැහැ අපිට. එන නිසාම එනකොටයි වටාපත අරගෙන ආවි, ඉන්නකම් වටාපත අරගෙනමයි ඉන්නේ, යනකොට අරගෙන යනවා කියන එක පේන්නේ. පේන්නේ අපිට වටා එන්න ඉතලා වටාපත තිබුණා, තියෙන වටාපත අරගෙනයි බන කිව්වේ, තියෙන එක යනකොට යනවා කියන මට්ටම වගේ. ලෝකය අනිත් පැත්ත පේන්නේ තාම. තමන්ව බල බල හිත වඩන්න. මේ දර්ශනේ දැන් වෙනස් වෙලාද? දැන් පෙනෙන මට්ටම වෙනස් වෙලාද? දැන් සැක නැද්ද? ආයතන ටිකට ලෝකේ උපදිනවා, අවස්ථාවට ලෝකේ උපදිනවා කියන එක ගැන සැක නැද්ද කියලා? ලෝකේ ඕනෑවට වඩා අපරාධ කාලේනාස්ති කරන්න එපා. මේ කියන එක නෙමෙයි, සහේතුකද බලන්න, බුද්ධහමිට ගැලපෙනවද නැද්ද කියලා බලලා හරි දේ විතරක් අරගෙන කාලය යොමු කරන පාරවල් ගොඩාක් තියෙනවා. තියෙන හැම පාරකින්ම හැරලා යනවා කියන කාලේනාස්ති කරන එක එකක්. ඒ හින්දා ඉලක්කයක් ඉස්සලා තියාගත්තොත් ඔයගොල්ලෝ දන්නව මොන විදිහට හරි යමක් සිහි කළා කුමන හරි පාරට ගිහලා පන්සලට යන්න බෑ. පන්සලට යන්න උනේ අදාළ පාර විතර කියලා දන්න හින්දා ඒ පාරේ විතරනේ ගන්නේ, අනිත් ඒවා ගන්නවද? ඒ වගේ දහමේ හොයනවා ප්‍රඥා විලක්ෂණය කියලා තේරෙන්නවත්, අපි කිසි දෘෂ්ටියක නැහැ කියලා තේරෙන්නවත් ඔප්පු කරන්නවත් කියලා හම්බෙලා ගන්න එපා. මේ කියන එකත් නෙමෙයි, ඉස්සෙල්ල නිවැරදිව ලෝකේ හරි දෙයක් තියෙන්න ඕනේ. වැරද්ද නොගන්න එකක් දක්ෂකම, නිවැරදි ගන්න එකක් දක්ෂකම, නිවැරදිත් අතහරින එකක් දක්ෂකම නෙමෙයි, ඒක අදක්ෂකම. හරි දේ ගන්න එකත් අද මේ වැරදි දේ ගන්න එකත් අදක්ෂකම, නිවැරදි අතහරින එකත් අදක්ෂකම. හැම එකක්ම අතහරින එකත් දක්ෂකම නෙමෙයි. ඒ නිසා හරියට ක්‍රමයක් තෝරගන්න, ඒ ක්‍රමයේ ඒ දර්ශනය සැක නැතුව මේ ටික දකින්න මට්ටමට මම වේදෙනවා. සීලයක පිහිටන්ද හිත වඩන්න, හිත වඩවඩ මේ දර්ශනය සම්පූර්ණ කරගන්න උත්සාහවත් වෙන්න. ඔය දර්ශනය සම්පූර්ණ කෙරවලට ඕනේ සම්මාදිට්ඨි දකින මට්ටමට එන. එදාට තමnde කිසි සැකයක් නැහැ. තනියම උනත් කරගන්න පුළුවන් කිසි සැකයක් නැහැ. හරියට හරි මේක තමයි කරන්න ඕනේ කියන නිසක වෙන දවසක් එනවා. එදාට තමයි ධිට්ඨි සම්පන්නයි දකින්නවා කියලා කියන්නේ. හැබැයි මේ දැනගත්තට නෙමෙයි ඈ. මේ හුටතල් වෙලා වැඩක් නැහැ, බොරු කළ වැඩක් නැහැ. තාම ඕගොල්ලෝ දකින්නේ අහගත් එකක් තියෙන්නේ මේ. අහගත් එක දැකගන්න වෙහෙසෙන්න. විහිසුනොත් නොදකින්නේ මේක කරනකොට මේ ඇත්ත දැකලා ඒක විහිස වෙනවනම් ඒක නොපෙනුනොත් තමයි පුදුමේ. ඒ නිසා නිවන කියනකොට මොන හරි දෙයක් රැවටෙන්න තිබා මෙන්න මේ ඇත්තක් තියෙන්නේ. මේ ඇත්ත දකින්න, ඇත්ත දැකලා, මේ ඇත්ත දැකලා මේ ජරා මරණ දුක මේ ජීවිතයෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට අපි සම්මත භාවනා, විදර්ශනා භාවනා කියන හැම දෙයක්ම කළා නම් කළේ, කරනවා නම් කරන්නේ උන්වයේ දර්ශනයටයි. මේ ටික දැනගෙනයි කරන්න ඕනේ. නමුත් මේ යන්න ඕන දේ කරන්න ඕන දේ ඉලක්කේ නැතුව සීල සමාධි ප්‍රඥා කරපු නිසා තමයි අපිට මොන හරි දෙයක් කරන්න උනේ. මේ වගේ ඉස්සෙල්ලා ඉලක්කපත නැතුව කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැතුව යම් කිසි කෙනෙක් කළාම මොන හරි සීලයක්, මොන හරි සමාධියක්, මොන හරි ප්‍රඥාවක් වැඩුවා කියලා ඒක මේ ශාසනය කියන්නේ නිවන් මඟ කියන්නේ. මොන හරි පාරක ගියා කියලා පාරක් තමයි. පාරක ගියා කියලා ඒක පන්සලට එන පාරම වෙනවද? පාරවල් තියෙන පන්සලට එන පාර විතරයි ලෝකේ නේද? අනිත් ඒවා සීල සමාධි ප්‍රඥා. දෙවියෙක් වෙන්න සීල සමාධි ප්‍රඥා. බ්‍රහ්මෙක් වෙන්න සීල සමාධි ප්‍රඥා. ආරූපී බ්‍රහ්මෙක් වෙන්න සීල සමාධි ප්‍රඥා. මිනිස්සෙක් වෙන්න සීල සමාධි ප්‍රඥා. එතකොට නිවන් දකින්න සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා කියන ටික යෙදුව කියලා නිවන් මගම නෙමෙයි. ඉලක්කේ තියාගෙන ඒ ඉලක්කයට සාපේක්ෂව මේ ටික කරනකොට ඒක ඒකට වෙන්නේ. එහාට පාරවල් මෙහාට පාරවල් තියෙන කුම් පාරක තමයි යන්නේ. නමුත් පාරක ගියාට මේක කෝ ආතෙන්ට යන පාර, මෙතෙන්ට යන පාර කියන ටිකට සාපේක්ෂව පාර කියන ගෙතෙන්ට වෙන්නේ. ඒ නිසා ටිකක් භවනා කරන්න ඕන. භවනාවක් කරන්න ඔය අර්ථය දැනගන්න. එතකොට එයා ගත යුතු දන්නවා, අතහැරිය යුතු අතහැරින් දන්නවා. රැවටෙන්නේ කෙනෙක් සෝවාන් වෙන්න කියලා අදිස්ථාන කරන්න කියලා මම කිව්වොත් ඔගොල්ලෝ දන්නවා මේක කරන්න බෑ. මේ ඒ කියන්නේ මේ දර්ශනය දකින්න පුළුවන් ද අදිස්ථාන කළා. බෑ, ජීවිතෙන් අනුපූර්ව ලැබෙන්න ඕන එක. දැන් අරිහත් ඵලයේ අදිස්ථාන කරන්නකො කිව්වොත් ඔයාලට පුළුවන්ද? ධ්‍යානෙ අදිස්ථාන කරන්න කියනවා මම. ඔයාලා දන්න මේක ගන්න බෑ. ධ්‍යානෙ කියන එක අදිස්ථාන කරන්න එකක් නෙමෙයි. අනුපූර්ව ද්‍රවි ජීවිතෙ පැමිණෙන්න ඕනේ. අනුපුබ්බ කිරිය, අනුපුබ්බ සික්ක, අනුපුබ්බ පටිපද. ඔයාලා රැවටෙන්නේ. නමුත් ඔයාලා දන්නේ නැත්තම් මේ දර්ශනයක් ජීවිතය අනුක්‍රමයෙන් පැමිණෙන්න ඕන තැනක් දන්නේ නැත්තම් මම අවිල කියනවා. දැන් අදිස්ථාන කරන පළවෙනි ධ්‍යානෙට දැන් ඉන්නේ පළවෙනි ධ්‍යානේ. හරි, එහෙනම් අපි හරි තමයි. දැන් තමුත් ගලප ගන්නවනේ. දැන් දෙවෙනි ධ්‍යානේ. අන්තිමට අන්තට්ටුවක් පළඳලා තමයි අතාරින්නේ. එතකොට දැන් ඔයා නිකන් නෙමෙයි, ඔයා ආර්ය භූමියට පත්වෙලා තියෙන වාසෝවා අන්තට්ටුව පළඳලා හිර වෙන්න කුළු ගෙඩියකම ගහනවා එකක්. අන්තිමට දැන් ඉතින් හරි මාන්නේ යන්නේ. මොකද මේ දැන් බලන්න උද්දිග්ගට තෙල්ලෙනවා, හරි ලස්සනයි. ඉතින් ඒ හින්දා බොරුව රැවටෙන්න එපා. දැනගන්න මේ දර්ශනයක් තියෙනවා. ඕක තමන් දකින්න ඕන එකක්. බුදුහාමුදුරුවෝ මහා කාරණිකව ඔහොම අදිස්ථාන කළා දෙන්න පුළුවන් නම් ලෝකේ යහ කරලා නම් මෑ කරලට දීගෙන යයි. එක මිනිස්සෙකුට දහම තේරුම් කරගන්න පුළුවන් එක මිනිස්සෙක් වහගෙන හැතැම්ම සිය ගණන් ගිහිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ නිසා හොඳට බුද්ධිමත්ව නුවණැතිව කටයුතු කළා තමන්ගේ ජීවිතය සතර බේරගන්න. මෙන්න මේ දැකීම දර්ශනේ ඉගෙනගෙන සීලයක පිළිපදලා රැයදවල් අප්‍රමාදීව වෙහෙසෙන්න වෙනවා. එදා දෙයියනේ අසූ මහ ශ්‍රාවකයෝ අතර චරිත බලන්න අර්ධිකම ලබන්න සමහරට කකුල් පැලනකන් ඉඳගෙන මේ සක්මනේ සක්මන් කරන්න වෙලා එහෙම වීර්ය කළා කළා දහම මේ දැක්කේ. අද තය කාලයි අධිෂ්ඨාන කළා ධ්‍යානෙ, අධිෂ්ඨාන කළා සෝවල් දකදා ගන්න කින් ලෝකේ නොයික් විපරිත අදහස් තියෙනවා. ඉතින් එහෙනම් බුද්ධිමත්ව තමන් නොබේර ගන්න ඕනවට වඩා මෝඩ වෙච්ච කෙනාටත් යන්න පුළුවන් මාවතක් නෙමෙයි මේ නිවන් මඟ කියලා කියන්නේ. සමහර කෙනෙක් පද පෙරලා පෙරලා බණ කියනවා. දැන් ඔය මම දන්නවා මේ අපි කියමුකෝ අපි භාෂාවක්වත් දන්නේ නැහැ සමාහෙට අමු අමුයි. දැන් පටිච්ච, පටි කියන්නේ බැඳුම, ඉච්ච කියන්නේ කැමැති. පටිච්ච කියන්නේ බැඳුමට කැමැති. බලන්නකෝ පටි ඉච්ච, පටි කියන්නේ බැඳුම, ඕක සිංහල වචනයක්. ඉච්ච කියන්නේ පාලි, ඒක කැමැති. බැඳුමට කැමැති කිව්වහම දැන් පාලි වචනේයි පාලි භාෂාවේ වචනක සිංහල භාෂාවේ වචනක අරගෙන කවුරු හරි අර්ථයක් තුන අම්මෝ හරි ෂෝක් බලන්නකෝ අපි මේක දන්නේවත් නැහැ කියලා ගන්නවා ඉතින්. අනිච්ච කියනවා, නිට්ට නැහැ කියනවා. ඉතින් දැන් මේව අපි හිතන්නේ හරි උසස් බලන්නකෝ ලොකු අර්ථ. නමුත් ඕකෙන් කියන්නේ මොකද්ද කියලා බලන්න, අවශ්‍ය කාරණාව වෙලා තියෙනවද කියලා බලන්න. ඔය වගේ මෝඩ අන්ධ සද්ධාව තියාගන්න එපා. බුද්ධිමත් හම්බෙන හම්බෙන දේ අත දාන්න යන්නේ, හම්බෙන හම්බෙන දේ ගණ්ඩ දෙන්නේ අපිට හරි කොන්දක් නැති හින්දා, ඍජු දර්ශනයක් නැති හින්දා. ඒ සිද්ධිය තුල තියෙනවම රහමක යාට තේරෙන්නේ නැහැ කියන එක වැරද්ද කියන එක තුල ඒ කියන්නේ වෙන පාරක යන එකේ තියෙනවා මේ පාරේ යාට වැරදිලා මේ පාරකින් දන්නේ නැහැ කියන එක මම මේකෙන් කියන්නේ කාර පුද්ගලෙකුට නෙමෙයි දහම හොයනකොට හොයන එකක ලක්ෂණයි මේ ත්‍රිපිටකය බලලා හොඳට නිවැරදිව තමන්ව හොඳට දකින්න දැකලා හිතන්න මොනවා හරි භාෂාවක වචනක එල්ලීලා පෙන්නපු පද පෙරලියකින් අර්ථයක් පෙන්වුවා කියලා ඒක දකින්නපා කොස්තාපල් කියනකොට කොසුයි අර්ථාපලුයි දැක්කා කියලා ඒක හරිද ඈ හරියන්නේ අම්මෝ බලන්නකො මේක ඔය වචනේ පෙරලලා ගත්තා කියලා අපිට යටි යහපතක් වෙන්නේ ඒ නිසා නොයෙක් පද පෙරිච්ච තැන් තියෙනවා පද පෙරලන තැන් තියෙනවා ඈ ආනිච්ච නිට්ටි බව ඇවිල්ලා කියයි ওই වගේ එතකොට ඒකම ඊගවර්තින කාරණා ටික කියන්න ගියොත් දහමක් නැහැ එතකොට යද නිච්ඡන් තන් දුක්ඛ යම කණිත්‍ය නම් ඒක දුකයි කියන එක පෙන්වන්න බෑ ඇයි නිට්ටි බව නිට්ටි බව ඇවිල්ලා මේව පද පෙරලි වචන ඒ හින්දා මෝඩ ඕනෑවට වඩා මෝඩ වෙච්ච කෙනා නිවන් දකින්න බෑ අන්ධ සද්ධාව අන්ධ භක්තිය තියාගන්නත් එපා බුදුහාමුදුරුවෝ දේශනා කරන මහන්නේ මගේ ශාසනය මට චෝදනා කරන දෙන්නෙක් ඉන්නේ ද්වේෂ සහගතව බයින කෙනයි මෝඩම මෝඩ සද්ධාවන්තයයි ඔය දෙන්නා මට බයිනවා කියන මොකද අරයාගේ මෝඩකම නිසා බුදුරජාණන් වහන්සේට බැනුම් අස්සන්න හදනවා අරයා ද්වේෂ සහගතව බයිනවා අරයාගේ මෝඩකමට අප්පු කරන දෙයට අප්පු ඕගොල්ලන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කොහොමද ඔයාලට කියලා දෙන්නේ කියලා න්යාය චරිතයේ ඉතින් බුදුහාමරට බන්නනවා ඈ ඒ නිසා බුදුහාමරට බයින්න එපා අභූතෙන් චෝදනා කරන්න එපා මේ නිවැරදිව දහම ඉගෙනගෙන කොහොම හරි මේ ජීවිතේම මාර්ගඵල ලබන්න උත්සාහවත් වෙන්න බැරි නෑ ඉතින් ඒ සඳහා සීල සමාධි ප්‍රඥා පුරන්ඩ වෙන්නේ පුරා ගන්න වෙන්නේ මේ පින්මුතුන් තමයි ඒ සඳහා පින්මුතුන් ඉතින් උත්සාහවත් වෙත්වා දැන් ඉතින් ගිලම්පස ටිකක් කියන වළඳන්න